සූත්‍ර ගණනාවක් තියෙන එකක් නෙමෙයි. නමුත් අපි සේවිතබ්බා සූත්‍රය තමයි ඒකේ මූල අර ධර්මතාවයේ විග්‍රහ කරේ. නමුත් බාලපඬිත් සූත්‍රේනොත් ආදිත්‍ය පරියාය සූත්‍රේනොත් ඒ වගේම ආනපාන සති සමාධින් සූත්‍රේනොත් කරණීය අකරණීය සූත්‍ර දෙකිනුත් සේවිතබ්බා සූත්‍රෙන් දේශනා කරපු දෙයම දෙපැත්ත ධම්මපරියාය විග්‍රහ කරලා තියෙනවා. මේක දෙපැත්තක් තියෙනවා. මේ දෙපැත්ත එක පැත්තක් කිලුඩු වෙන පැත්ත, එක පැත්තක් පිරිසිදු වෙන පැත්ත. කාගේ හිතද? තමන්ගේ හිත. වෙන කාගේවත් හිත නෙමෙයි. ඒක නිසා දැන් තමන් කරන කියන හිතන දේවල් වලින්, කරන ක්‍රියාවෙන්, කතා කරන වචනේ, සිතන සිතුවිල්ලෙන්, සිතන සිතුවිල්ල ආඩාත් බලවත් කවුරුත් තේරුණ ගත්තට. සිතුවිල්ලක් නැතුව චේතනාම් භික්කවේ කම්මං වදාමි කායන වාචාය කරුණා මනසා කරෝති. එනිසා මේ සිතන සිතුවිල්ල වඩාත් බලවත් ප්‍රමුඛයි. එනිසා මේ සිතන සිතුවිල්ල වැරදිනම්, චේතනාව වැරදිනම් අර සිත කිලුට වෙනවා. ක්‍රියාව වැරදිනම් සිත කිලුට වෙනවා. කතාව වැරදිනම් සිත කිලුට වෙනවා. ඒකයි කිව්වේ පානාතිපාතා හෝති, අදින්නාදායි හෝති, කාමීසු මිච්ඡාචාරා හෝති, හිත කිලුට වෙන අකුසල ධර්ම. ඒ වගේම පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිදතෝ හෝති, අදින්නාදානම් පහය අදින්නාදානා පටිවිදතෝ හෝති, කාමීසු මිච්ඡාචාරම් පහය කාමීසු මිච්ඡාචාරා පටිවිදතෝ හෝති. මේක හිත පිරිසිදු වෙන පැත්ත. ඒ නිසා ඒ වගේම මුසාවාදම් මුසාවාදා හෝති, මුසාවාදම් පහය මුසාවාදා පටිවිදතෝ හෝති. ඒ වගේම පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාපා, ඒ වගේම අභිජ්ජා, ව්‍යාපාද, විහිංසා, මේ දස අකුසලයෙන්ම හිත කිලුට වෙනවා. ඒ වගේම දස කුසලයෙන්ම හිත පිරිසිදු වෙනවා. දැන් අපි මිනිස්සු හැටියට මේ ජීවත් වෙන අවස්ථාවේ ඔය දවසක් තුල කරන කියන හිතන සියලු දේවල් කරන්න පුළුවන්. හැබැයි හිත කිලුට වෙන දේ නොකර හිත පිරිසිදු වෙන දේ විතරක් කරන්න පුරුදු වෙන්න ඕන. ඒ නිසා මේක නිවැරදිව තේරුම් ගත්තොත් මේ ධම්මපරියාය සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රයේ තියෙන කුසලං කුසලයේ වඩා වර්ධනය වෙන, අකුසලයේ ප්‍රහාණය වෙන පිළිවෙතක් තියෙන. මේක එකක් භාවයතබ්බංච භාවිතං, අනික පහතබ්බංච පහිනං. පහතබ්බංච පහිනං කරන්න ඕන අර අකුසලයේ වඩා වර්ධනය වෙන දේ. භාවයට අබ්බංච භාවිතං කරන්න ඕන කුසලය වඩාවර්ධනය. දැන් මේ කුසලය වඩාවර්ධනය වෙනවා නම් තමන්ගේ හිත පිරිසිදු වෙනවා. අකුසලය ප්‍රහාණය වෙනවා නම් තමන්ගේ හිත පිරිසිදු වෙනවා. එක පැත්තකින් විතරක් හිත පිරිසිදු කර ගැනීම නිවනට උපකාරයක් නෙමේ, ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒකයි බුදුහාමුදුරුවෝ මේ සේවිතබ්බා සේවිතබ්බා මූල ධර්මය ධම්මපරියාය හැටියට විග්‍රහ කළේ. ඒ නිසා මේ කරණීය ධර්ම කිරීමෙනුත් නිවැරදිව, අකරණීය ධර්ම නොකරම අත්හැරීමෙනුත්, බැහැර කිරීමෙනුත්, ඉවත් කිරීමෙනුත් නිවැරදිව හිත පිරිසිදු කරගන්න. කාගේ හිතද පිරිසිදු කරගන්න ඕන? තමන්. තමන්ගේ හිත කිලුටු නම්, අපිරිසිදු නම් කාටද ඒකේ උරුමය, විපාකය, අපල, අයහපත් ඵල, පටිසන්ධීම වෙන්නේ? තමන්ට. ඒ නිසා හැම කෙනෙක්ම නෝන හාමුදුරුවෝ දේශනා කරපු නිදි මාර්ගය පිළිවෙත පරියාප්තිද නිවැරදිව තේරුම් ගත්තොත් තමන් මේක භාවිතයට ගත යුතු දාමක්. මේක යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ ධම්ම විනේ ගාදන්ති. ඒ නිසා මේක අහගත්තට පමණක් හරියන දෙයක් නෙමෙයි. මේක අහගෙන කියෙව්වට, ගායනා කළාට, යාතිකා හැටියට යද්දට, ගීතිකා හැටියට ගැව්වට, එහෙම නැත්නම් මෙනෙහි කළාට, සඥායනා කළාට පිරිත් හැටියට මේක භාවිතයට ගත්තා වෙන්නේ නැහැ. මොකද්ද මේ ධම්ම පරියාය? මොකද්ද ධම්ම පරියාය? අර සේවනය කළ යුතු යහපද්දී කුසලය වඩා වර්ධනය වෙනදී ආශ්‍රයට ගැනීමත් අකුසලය වඩා වර්ධනය වනදී හිතෙන් බැහැර කිරීමත් ආශ්‍රය නොකර ප්‍රහාණය කියලා ඉවත් කළ ආස් කිරීම. ඒ නිසා හැම මිනිහෙක්ම මේ හිත පිරිසිදු වෙනවා නම් ඒ පුද්ගලයා නිබ්බානගාමී වෙනවා. ඒ පුද්ගලයා අර බැමි තුනේ මිදී නිදහස් වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුව මේකට තවත් ක්‍රමයක් තුන්වෙනි පරියාප්ති ශාසනය තුල මේක තමයි සබ්බ ආශව සංවර පරියාය. මේක ඊට වඩා ටිකක් ගැඹුරුයි. අර මූල පරියා සබ්බ ධම්ම මූල පරියාය ධම්ම පරියාය දෙක තේරුම් ගත්ත කෙනෙකුට බොහොම සරල විදියට ටිකක් හරි වචන වලින් පද වලින් විග්‍රහ කරපු දෙය මේ සබ්බ ආශව සංවර පරියාය සූත්‍රයේ දේශනා කරපු දෙය මේ සබ්බාශව සංවර පරියාය සූත්‍රයේ විතරක් නෙමේ මේ ආශව ප්‍රහාණය කරන්නට තව බුදුහාමුදුරුව දේශනා කරපු ධර්ම සංයුක්ත නිකායේ අංගුත්තර නිකායේ බොහෝ තියෙනවා. නමුත් මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සබ්බ ආශව සංවර පරියාය සූත්‍රයේ න්‍යාය විග්‍රහ කළේ තියරි එක විග්‍රහ කළේ. ඒ නිසා මේ ආශව තුනක් තියෙනවා. කාමාශව හතරක් තියෙනවා. ආශව කාමාශව භවආශව දිත්‍යආශව අවිද්‍යආශව. ආශව උපදින්නේ තුනයි අනුසය. අර තණ්හානුසය, පටිඝානුසය, අවිද්‍යානුසය හැටියට තමන්ගේ හිතේ අර කිලුටු වැඩක්, අපිරිසිදු වැඩක්, අකුසල් වැඩක්, වැරදි වැඩක්, නොකළ යුතු වැඩක්, අකරණීය ධර්මයක් කළා නම් අර ආශය හතරම උපදිනවා. ඒ නිසා ditthiya අපිරිසිදුයි, ditthaseya උපදිනවා. කාමාශය උපදිනවා, භවආශය උපදිනවා, අවිද්‍යාශය උපදිනවා. අනුසය උපදිලා ආශය හැටියට තන්පත්. ඉතින් ඒක නිසා මේ සබ්බාශව සංවර පරියාය සූත්‍රය පරියාප්ති ශාසනයක් ඇටියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ යම් අනුපිළිවෙලක් පැහැදිලිව පෙන්වන්නේ. ඒ වගේම සබ්බාශව සංවර පරියාය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මේ සෝතාපට්ටි අංග හතරම පූර්ණණය වෙන ආකාරය පැහැදිලිව පිරිසිදුව විග්‍රහ කරලා තිනවා. අර කල්යාණ මිත්‍ර සම්පත්තිය, පරමපවිත්‍ර සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මානුධම්ම පටිපදාවේ හැසිරීම. එනිසා මේ පරියාප්ති ශාසනය පූර්ණ වෙන්න නම් ඔය සබ්බ ආශව සංවර පරියාය සූත්‍රයේ දේශනා කරපුදී මේක අපි විනාඩියකට දෙකකට විනාඩි පහකින් මේක කියන්න බෑ. අපි මේක පැය එකමාරක විතර ධර්ම දේශනාවක් හැටියට ඒ දින හතේ භාවනා වැඩසටහනේදී විග්‍රහ කරනවා. මේක තමයි ප්‍රායෝගික පැත්ත පිළිවෙත. අර පරියාප්ති ශාසනයේ ප්‍රායෝගික පැත්ත පිළිවෙත විග්‍රහ කරපු ඉතාමත්ම වැදගත් සූත්‍රය තමයි මේ සම්බ ආශව සංවර පරියාය සූත්‍රය. පියවර 6කින් අනුක්‍රමික, අනුපූරක, අනුපුබ්බංගම පියවර 6කින් මේ ආශව පුද්ගලයෙක්ගේ හිතෙන් ඉවත් කරන්න පුළුවන්. පහ අටක් බා කරන්න. දැන් හිත පිරිසිදු කරගන්නේ මේ පියවර 7ෙන්. මේක හොඳට තේරුම් ගන්න ඕන. එතකොට මේ මුළු බුදු දහමම තියෙන්නේ තමන්ගේ ওই කිලුටු වූ හිත පිරිසිදු කරගන්න ක්‍රමයක්. තමන් ඔය ඇහෙන් ප්‍රියමනාප රූපයක් බලලා ඒ ප්‍රියමනාප රූපයට ඇලෙනවා නම්, ගැටෙනවා නම්, මුලා වෙනවා නම් ඒ හිත කිලුටුයි. ඔය කනෙන් ප්‍රියමනාප දෙයක් අහලා ඒ ප්‍රියමනාප දෙයට ඇලෙනවා නම් හිත කිලුටුයි. නාසයට ගඳ සුවඳක් ආවම ඒකට ඇලෙනවා නම්, එක්ක ගැටෙනවා නම් ඔය හිත කිලුටුයි. ඒ වගේම දිවට රසක් ගත්තාම ඒක මනිනවා නම්, වැරදිසේ සංසන්දනය කරනවා නම්, ප්‍රිය දෙයට ඇලෙනවා නම්, අප්‍රිය දෙයට ගැටෙනවා නම් ඔය හිත කිලුටුයි. ඒ වගේම කායත් අර පහසක් ලැබලා පොට්ටම්බ තත්වයෙන් ඒ ප්‍රියමනාප පහසට ඇලෙනවා නම් ඒක උපාදානය කරගන්නේ ඒකට කොටයි. එහෙනම් හිත කිලුටුයි. එහෙමනම් පින්වතුනි යමක් කෙනෙක් උපාදානය කරගන්නේ හිත කිලුටු නිසායි. මේ හිත කිලුටු වන ආකාරය බුදුහාමුදුරුව පැහැදිලිව දේශනා කරලා ඊළඟට හිත පිරිසිදු වන ආකාරය පැහැදිලිව දේශනා කළා. මේ හිත පිරිසිදු කරගන්න ආකාරය තමයි අර සම්බ ආසව සංවර පරියාය සූත්‍රයේ දසනේන පහතබ්බා සංවරේන පහතබ්බා ප්‍රතිචේවනා පහතබ්බා විනෝදනා පහතබ්බා අදිවාසනා පහතබ්බා පරිවර්ජනා පහතබ්බා භාවනී පහතබ්බා කියලා පියවරහතකින් විග්‍රහ කළේ. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ තමන්ගේ හිතේ උපදින වැරදි දේ කිලුටු දේ කළු ධර්ම කිලුටු වන ධර්ම අකුසල් ධර්ම හිතෙන් ඉවත් කිරීමයි පහතබ්බා කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. එතකොට තමන්ගේ හිත කිලුටු වෙන්නේ ඒ පහත බැවිය යුතු ඉවත් කළ යුතු අස්කල යුතු දේවල් වෙනම වෙන් කළා පැහැදිලිව තේරුම් ගන්න බැරිකම නිසා අර බැහැර කළ යුතු දේ ආශ්‍රය කරනවා. ආශ්‍රය කළ යුතු දේ බැහැර කරනවා. මේක පෘථග්ජන පුද්ගලයෙක්ගේ ගතිය. ඒ නිසා ඒ පුද්ගලයා දිට්ටිගත වෙනවා. දිට්ටි ගානන් දිට්ටි කාන්තාරන් දිට්ටි විසුකන් දිට්ටි විප්පන්දිතන් දිට්ටි සංයෝජන සංයුක්තං කියන තත්වයෙන් ඒ පුද්ගලයා දිට්ටිගත වෙනවා. දිට්ටිගත වූ පුද්ගලයෙකුට සම්මා දිට්ඨියට පත්වෙන්න බෑ. හිත පිරිසිදු කරගන්න බෑ. හිතේ කිලුටු බව තමයි ඒ පුද්ගලයාගේ දිගටම පවතින. ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ පළමු කොටම තමන්ගේ මේ පෘථග්ජන පුද්ගලයේ කැටියට පංචස්කන්ධය පිළිබඳව දිට්ටිගත වෙලා ඉන්නවා. ප්‍රියමනාපදේ මගේ කොට ගන්න කැමති ඒතන් මේ සෝමත් මේ සෝමේ අත්තාති. අප්‍රිය අමනාපදේ එම අල්ලගන්න ඒවට ගැටෙනවා. ඒවට තරහ වෙනවා. වෛර කරනවා. ක්‍රෝධ කරනවා. දෙවෙනි වේශයෙන් කටයුතු කරනවා. මේ දිට්ටිගත වෙච්ච පුද්ගලයෙක්ගේ ස්වභාවයේ ස්වરૂපය. හිත කිලුටු පුද්ගලයෙකුගේ ස්වභාවය ස්වરૂපය. දැන් තම තමන් කල්පනා කරගන්න ඕන තමන් ඔය ඇහෙන් දැක්ක රූප කනින් දැක්ක ශබ්ද රූප කනින් ඇහුණු නාසයට දිවට කයට ආපු ඔය විඳවීමට උපකාර වන රූප ඒ වගේම මනසට ආපු ධම්ම රූපවලට ප්‍රිය මනාපයි කියලා දිට්ඨිගත වෙලා ඇලෙනවා නම් අල්ල ගන්නවා නම් උපාදානය කරගන්නවා නම් තමන් තේරුම් ගන්න ඕන තමන්ගේ හිත කිලුටුයි. ඒ වගේම අප්‍රිය අමීරි කියලා තරහ වෙනව නම් ගැටෙනව නම් වෛර කරනව නම් ක්‍රෝධ කරනව නම් ඊර්ෂ්‍යා කරනව නම් තමන්ගේ හිත කිලුටුයි කිලුටු වෙනවා. දෙකක් වෙනවා. හිතේ කිලුටු බව නිසා ඒ දිට්ඨිගත වෙලා තියෙන්නේ. හිතේ කිලුටු බව නිසා ඇලෙන්නේ ගැටෙන්නේ මුලා වෙන්නේ. එහෙම ඇලීම ගැටීම මුලාවේ ප්‍රතිඵලය නැවත නැවතත් යලි යලි ත්‍යායන්තන්නා පෝනෝ භවිකා පුන පුනා මතුමතුත් යලි යලි හිත කිලුටු තත්ත්වයෙන් පවඩති. වඩා වර්ධනය කරගෙන පවත්වාගෙන යනවා. ඒ අනුව තමයි පෘථග්ජන පුද්ගලයා සියලු පෘථග්ජන පුද්ගලයන්ගේ හිත කිලුටුයි. හිත පිරිසිදු නැහැ. කිලුටු මේ කිලුටු සිතෙන් වැඩ කිරීම තමයි අකුසල් සිතෙන් වැඩ කිරීම කියලා කියන්නේ. ඒ නිසා අකුසල් කියන්නේ කුණු කිලුටු කෙලෙස් අල්ලාගෙන ඒ කුණු කිලුටු කෙලෙස් දෙය අත නොහැර ඒ කුණු කිලුටු සිතකින් කටයුතු කරනවා නම් ඒ පුද්ගලයා අකුසල් සිතෙන් කටයුතු කරනවා. ඒ වගේම කුසලස්ස උපසම්පදා කියන්නේ එහෙම නැත්නම් කුසලස්ස කියන්නේ මේ කුණු කිලුටු කෙලෙස් දෙය හිතෙන් අස් කළා අයින් කළා හිත පිරිසිදු කරගන්නට කටයුතු කරන එක. දැන් බෞද්ධය හැටියට බුද්ධාගංකාරය හැටියට මිනිසුන්ගේ හිත කිලුටු වෙන්නේ බොහෝ දුරට පින්කම් කරලා. පින්කමෙන් හිත කිලුටු වෙනවා. අර අනාර්ය ධ්‍යාන වලින් හිත කිලුටු වෙනවා. ඒ වගේම අපුඤ්ඤාව සංකාර වලින් හිත කිලුටු වෙනවා. බුද්ධාගංකාරය වුණාම මේ බුද්ධ ධර්මයක් තේරුම් නොගත්තාම පින්කම් කරලා ඒ පින තමන්ගේම ප්‍රතිලාභයට අර මතු දෙව් මිනිස් සැප රජ සැප සිතු සැප ලබන්නට ප්‍රාර්ථනාවක් ඉල්ලීමක් යාඥාවක් කරනවා නම් එතෙන්දි පුඤ්ඤාභි සංකාරයක් වෙනවා එතෙන්දි නිබ්බානගාමි වෙන්නේ නැහැ එතෙන්දි රාගයෙන් මෝහයෙන් හිත කිලුට වෙනවා මොකද අර දෙව් මිනිස් රජ සැප සිටු සැප අදට වඩා හොඳ සැපක් හෙට විඳීමේ කැමැත්තක් ආසාවක් අවශ්‍යතාවයක් බලාපොරොත්තුවක් සියලු පෘථග්ජන පුද්ගලයන් තුළ ඇති කරවන්නට සියලු ආගම් විශේෂයෙන්ම බුද්ධ ආගම ආගම සකස් කළා කියලා. ඒ නිසා මේ බුදුහාමුදුරුව දේශනා කර වදාළ ධර්මය ආගමක් නෙමෙයි. මේක පැහැදිලිව තේරුම් ගන්න ඕන බුදුහාමුදුරුව බෝසත්තුමා හැටියට බුද්ධත්වයට පත් වෙන කාලේ මේ ජම්බුද්දීපේ මේ රටේ ආගම් 60 ගණනක් තිබුණා. අදට වඩා අද ඔය බුද්ධ ආගම කතෝලික ක්‍රිස්තියානි හින්දු මුස්ලිම් තව නොයෙකුත් ආගම් තියෙනවා. මේ ආගම් වලට වඩා 10,000 ගුණයක් ගැඹුරු ඉස්චිවරුන් අභිඥාලාභීන් බිහි කළ බොහෝ ආගම් අර සත්‍යාස්ත්‍රවරුන්ගේ ඒ වගේම උපනිෂද් ධර්මය ඒ වගේම නිගණ්ඨනාත පුත්‍ර ඒ වගේම අර පරිබ්‍රාජිකයන් පතංජලි ධර්මය මේ වගේ ධර්මයන් තිබුණා එදා රටේ. ඒ සියලු ධර්මවල අභිඥාලාභීන් ධ්‍යානලාභීන් ඉස්සිවරු බිහි කරන්නට පුළුවන් වුණා. නමුත් ඒ එවන් ආගම් පවා ඒ ආගම් 60 ගණනම බුදුහාමුදුරුව පැහැදිලිව පෙන්නවා මේ නිවනට උපකාරයක් නොවන දේ. ඒ සියලු ආගම් බැහැර කරපු ඒ සියලු පරිබ්‍රාජික නිගණ්ඨය තීර්ථකය මහණ බමුණ සියලු දෙනාට මේ දහම කියා දීලා බුදුහාමුදුරුව මේ නිබ්බානගාමි වෙන හිත පිරිසිදු කරගන්නා ක්‍රමය කියා දුන්නා. ඉතින් ඒක නිසා අද මේ සම්මතයෙන් සම්ප්‍රදායෙන් අපි අදහන බුද්ධාගම මේක මහායානික බුද්ධාගමෙන් ආපු බලපෑමක් නිසා අර සියලු පින්කම් කරලා බලාපොරොත්තු වෙන්නේ දෙව් මිනිස් සැප කෙලවරට නිවන දාන්න. පින්වතුනි බුදුහාමුදුරන්ගේ ධර්මේ නම් නිවැරදි මේ ධර්මය අනුගමනය කරනවා නම් මේ නිවන තියෙන්නේ තමන් ළඟ මේ වර්තමාන මොහොතේ ලබාගත යුතු ලබාගත හැකි මේක විමුක්තියක් නිදහස් වීමක්. ඔයිට පිරිසිදු කරගන්න ඕන වර්තමාන මොහොත මිසක් අර දෙව් මිනිස් සැප රජ සැප සිටු සැප කෙලවර නෙමෙයි. අනිප්පාර තව දෙයක් තේරුම් ගන්න ඕන මේ මනුස්සත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවක මිටක මේ මම කියන දේ එදා ඒ බුදුහාමුදුරුව කියපු දේ තේරුම් අරගෙන තමන්ගේ හිත පූර්ණ වශයෙන් පිරිසිදු කරගන්නට තමන් විසින් වර්තමාන මොහොතේ පටන්ම නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනන්තවත් මේ ප්‍රතිපත්තිය මේ පිළිවෙත අනුගමනය කළ යුතුයි. මේක වෙන කාටවත් පවරලා අරයා මෙහෙම කරනවා අරහාමුදුරුව මෙහෙම කිව්වා ඒවෑන් කාටවක්කත් යහපතක් වෙන්නේ නෑ. එනිසා මේක සජ්ජායනා කරලා පිරිත් හැටියට හෝ ගායනා කරලා අර භජන් ගී හැටියට හෝ යාතිකා කරලා හෝ මේ දහම නිවන් මඟ විවෘත කරගන්න පුළුවන්කමක් නෑ. ඉතින් ඒක නිසා මේ උතුම් බුද්ධ දේශනාවේ අර සබ්බධම්ම මූල පරියාය සූත්‍රයේ ආපු ඒ සබ්බධම්ම මූල පරියායත් ඒ වගේම ධම්ම පරියාය සූත්‍ර ගණනාවක ඒ වගේම සබ්බ ආශව සංවර පරියාය සූත්‍ර ගණනාවක තේරුම් ගත්තොත් ඊගාවට නිබ්බේධික පරියාය හතරවෙනි පරියාප්ති ධර්මය නිබ්බේධික පරියාය. නිබ්බේධික පරියාය තමයි බොහෝ සූත්‍රවල අවසන් වෙලා අර නිබ්බිදා කියන තත්වයෙන් සූත්‍රය අවසන් වෙලා තියෙනවා. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය තේසං වට්ටං නත්ති කියලා විග්‍රහ කරලා තිනවා සත්තාඨාන කුසල සූත්‍රය. තව සූත්‍ර 10ක ඉතර බුද්ධ දේශනාවේ අංගුත්තර නිකාය සංයුක්ත නිකාය මජ්ක්‍ධිම නිකාය මේ නිබ්බේධික පරියාය විග්‍රහ කරලා තියෙනවා. ඒක නිබ්බේධික පරියාය තේරුම් ගන්න නම් මේ නිබ්බිදාය විරාගය නිරෝධය පරිනිස්සග්ග කියන බුද්ධානුස්සතිය තේරුම් ගන්න ඕන. එතකොට මේ නොබැඳීම අර බැමි තුන කපා කඩා ඉවර කර අවසන් කිරීම. සමුග්ගාත වශයෙන් සමුච්ඡේද වශයෙන් ඒ බැමි තුන නැවත හිතේ නූපදින ආකාරයට අනුපාද නිරෝධයෙන්ම ඒ බැමි තුන තමන්ගේ හිතෙන් උදුරලා අස් කරලා කපලා අයින් කරන්න ඕනේ. ඒකයි නිබ්බේධික පරියාය විග්‍රහ කරලා විස්තර කරලා තියන්නේ එතන නිවනමයි. ඒ නිසා මේ නිබ්බේධික පරියායත් යම් කිසි කෙනෙක් තේරුම් ගත යුතුයි. පැහැදිලිව මේක භාවිතයට ගත යුතු දෙයක්. යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බ එහෙම නැත්නම් ධම්ම විනේ ගාතන්ති. ධර්මයන් විනයන් අපි තේරුම් අරගත යුතුයි. මේක භාවිතයට ගත යුතුයි. දැන් මේක අද බුද්ධ ආගමේ නොයෙකුත් දෙනා නොයෙකුත් අය මේ ගායනා කරනවා ගීතිකා හැටියට. අර භජන් ගී භගවත් ගීතාවේ ආපු ක්‍රමයක් තිබ්බා උපනිෂද් ධර්මයේ. උපනිෂද් ධර්මයේ හින්දු ආගම වේදාගමේ මූල ග්‍රන්ථය තමයි භගවත් ගීතාව. භගවත් ගීතාවේ තියෙන බොහොම සුන්දර සුන්දර සුංගාරක සංකීර්ණ හොඳ ලස්සන ගීත. දැන් ඔය ලතා මංජස්කාර් ගායනා කරන බොහෝ ගීත භගවත් ගීතාවෙන් උපුටාගත්ත ලස්සනට සුන්දර හොඳට කරුණා සායන විදිහට ගායනා කරන්න පුළුවන්. මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයන් කොටසක් පසු කාලීනව යම් යම් පිරිස් මේ භගවත් ගීතාවේ අභි මේ ආදර්ශවත් එහෙම නැත්නම් ඒ ආභාෂයෙන් ගායනා කරන්න පිරිත් හැටියට සජ්ජායනා කරන්න පටන් ගත්තා. පිරිත් හැටියට සජ්ජායනා කිරීම නිසා මේ ධර්මය මේ ත්‍රිපිටක ධර්මය පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යන්නට උපකාරයක් වුණා. නමුත් ග්‍රන්ථ ධූරය පිරුණා, විපස්සනා ධූරය යටපත් වුණා වැහුණා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ ධර්මයේ තියෙන්නේ ඒ වගේ අර ගායනා කරන්න සජ්ජායනා කරන්න නෙමෙයි. ඒ වගේම යාතිකා හැටියට යදින්න ගීතිකා හැටියට ගයන්න නෙමෙයි, සජ්ජායනා කරන්න නෙමෙයි. එහෙම යාතිකා ගීතිකා සජ්ජායනා හැටියට කළාට ඒකේ වරදක් පාපයක් නැතත් මේක අනුපස්සනා නොකළොත් භාවිතයට නොගත්තොත් මේක අපි නිවැරදිව තේරුම් අරගෙන දෙපැත්ත සේවිතබ්බංච සේවිතම් භාවිතබ්බංච භාවිතම් පහතබ්බංච පහිනම් තේරුම් නොගත්තොත් ඒ පුද්ගලයාට අර ධම්ම අනුධම්ම පරියාය කියන අවසාන පරියාප්ති ශාසනය පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පින්වතුනි බෞද්ධයෙක් හැටියට බුදුහාමුදුරුව දේශනා කර වදාළ මේ සබ්බ ධම්ම මූල පරියාය සූත්‍රයත් ධම්ම පරියාය සූත්‍රයත් ඒ වගේම සබ්බ ආශව සංවර පරියායත් ඒ වගේම නිබ්බේධික පරියායත් ධම්ම අනුධම්ම පරියායත් කියන පංච පරියායම මේක බොහොම සරල දෙයක්. මේක මහා ගැඹුරු දෙයක් කියලා හිතන්න එපා. සූත්‍ර ධර්ම ගානාවක් තිබුණාට මේක අවසන් වෙන්නේ අර ආනපාන සති සමාධියෙන්. එහෙම නැත්නම් සබ්බ පාප පස්ස කරලා කුසල අස්ස කරලා සචිත්ත පරියෝදපණං කියන තත්වයෙන්. ඉතින් ඒක නිසා තමන්ගේ හිත පිරිසිදු වෙන වැඩ සියලු වැඩ කරන්න පුළුවන්. අනිපාර තමන් කන බොන එක යන්නේ එක ගියේ කැටියට තව නොයෙකුත් රැකියා කරනවා, රාජකාරි කරනවා, යනවා එනවා, කනවා බොනවා, නානවා, මේ ජීවිතයේ දවසක් තුල කරන කියන සිතන ඕනෑම වැඩක් කරන්න පුළුවන්. හැබැයි අපි අර හිත කිලුටු වන දේ නොකර ඒවා අකරණීය ධර්ම හැටියට ඒවා ප්‍රහාණය කරන්න ඕනේ. ඒවා නොකර ඉන්න ඕනේ. ඒවා සම්ප්‍රජානකාරී හෝති කරන්න ඕන. නකාරී හෝති කියන්නේ සම්ප්‍රජනනය වෙන දේ නොකර අත්හරින්න ඕන. ඒ වගේම හිත පිරිසිදු වන දේ ඒ වෙනුවට කරන්න ඕන. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපිට දවසේ පැය 24 කොයි වෙලාවෙ හරි යමක් අපි ඇහෙන් කනේ නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් අහලා දැකලා ඉඳලා අපිට තරහක් වෛරයක් ක්‍රෝධයක් එනවනම් වහාම අපි අපේ හිත කිලුටු වෙන බව තේරුම් අරගෙන ඒ තරහ වෙන වැඩ ක්‍රියාකාරකම් නොකර අපි එතන මෙත්තානුසතියෙන් මෛත්‍රී කරන්න ඕනේ පුද්ගලයාට ඒ අවස්ථාවට ඒ ධර්මතාවයට ඒ කාරණේට. එතකොට අපේ හිත පිරිසිදු වෙන්නේ නැහැ, පිරිසිදු වෙනවා. ඒ නිසා අපිට ස්වභාව ධර්මයේම බොහෝ දේ තියෙනවා. අපි පෘථග්ජන පුද්ගලයෝ හැටියට ඔබ හැම අතීතේ අර නොගැලපෙන මිම්මක් දාලා මැනලා තියෙන්නේ, කෝඩුවක් දාලා මැනලා තියෙන්නේ. ප්‍රිය දේවල් තියෙනවා. ඒ ප්‍රිය දේවල් යම් කිසි කෙනෙක් විවේචනය කළොත්, ඒ ප්‍රිය දේවල් වලට විරුද්ධ වුණොත් ඔබ හැමත තරහක් වෛරයක් ක්‍රෝධයක් එනවා. මේක හොඳට කල්පනා කරගන්න ඕනේ. ඔය අහක යන කුණු ගොඩවල් නිසා, අනුන් කරන දේවල් නිසා, අපිට ඇහැට දකින්න තියෙන බාහිර රූප නිසා, ආගන්තුකෙහි උපකිලිට්ටේන උපකිලිට්ටන් නිසා තමන්ගේ හිත කිලුටු වෙනවා නම් ඒක වැරදි. ඒක නිසා අපිට ලෝකේ සබ්බේමේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ කියන ඕන්තරන් රූප දකින්න පුළුවන් වෙනවා. අපිට කැමති නැති අප්‍රිය අමිහිරි ඒ කිසි දෙයකට අපි ගැටෙන්න හොඳ නැහැ. ඒ නිසා අපේ හිත කිලුටු වෙන බව තේරුම් ගන්න ඕන. තමන්ට තරහ ආවොත්, තරහ ගියොත්, තරහ ගත්තොත්, තරහෙන් ක්‍රියා කළොත්, වචන කතා කළොත්, ක්‍රියා කළොත්, ශාප කළොත්, වෛර කළොත්, පොල් ගැහුවොත්, වස්කල් කිව්වොත්, සෙත්කල් කිව්වොත් මේ හිත කිලුටු වෙනවා. ඒ නිසා පින්වතුනි, හිත කිලුටු වුණොත් තමන්ට අර අකුසලයක් සිද්ධ වෙලා අපාය යන්න සිද්ධ වෙනවා. එක්ක පැවැත්ම තුළ අතරමං වෙන්න සිද්ධ වෙනවා. මේ හැම අවස්ථාවකම හිත කිලුටු වෙන වැඩ ලෝකෙ ඕන තරම් තියෙනවා. ඒ සියලු අවස්ථාවල අර ද්වේෂය අයින් කළා, මෙත්තානුස්සතිය වඩලා හිත පිරිසිදු කරගන්න තමන් ලක්ෂයක් වෙන්න ඕන. ඒකයි ධම්ම අනුධම්ම පරියාය හැසිරෙනවා. ඒ වගේම මේ ලෝකේ ප්‍රිය මනාප මధుර මිහිරිදී අනන්ත අප්‍රමාණ තියෙනවා. ඒව ඇහෙන් දැක්කට, කනෙන් ඇහුවට, නාසයෙන් ගඳ සුවඳ ගත්තට, දිවට රස ලැබුණට හිත කිලුටු වෙන්නේ නැහැ. ඒක නෙමෙයි හිත කිලුටු වෙන්නේ. අර ඇහෙන් දැක්ක ප්‍රිය මනාප රූපය, අර කනෙන් ඇහුව ප්‍රිය මනාප ශබ්දය, අර නාසයට ආපු ප්‍රිය මනාප ගඳ සුවඳ, දිවට ආපු ප්‍රිය රස දිගේ අපි වැරදි විදිහට සංචේතනා පවත්වලා, සම්පස්ස කරලා, සංකාර කරලා, සංකත සකස් කරගෙන, සම්බන්ධයක් ඇති කරගෙන උපාදානය කරගන්නවා. එනිසා මේ ප්‍රියමනාපදේ ලෝකෙ තියෙනවා, ඒව කාටවත් නවත්තන්න බෑ. හැබැයි අපේ හිතේ අර අසංවර බව නිසයි අර ප්‍රියමනාපදේ දැක්කට, ඇහුවට, බෙන්දට පස්සේ නැවත ඒ දිගේ සංචේතන පවත්වලා, කාම විතක්ක විචාර පවත්වලා, ඒකෙන් අපි ඒක යලි යලිත් නැවත නැවතත් මතු මතුත් උපාදානය කරගෙන, ඒක ආමිෂයක් කරගෙන ආස්වාදනය කරන්නට වැරදි විදිහට කටයුතු කරන හැම අවස්ථාවකම කිලුටු වෙන්නේ තමන්ගේ හිත. ඒ නිසා චන්ද්‍රාග විනේහි පීඨා, චන්ද්‍රාග ප්‍රහාණය කරන්න දන්නවා නම් යම් කිසි කෙනෙක්, ඒ පුද්ගලයා ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇතිරින්න දන්නවා. ඒ පුද්ගලයා දන්නවා ඒ ප්‍රියමනාප දේ ලෝකෙ තියෙනවා, ඒවා බලනවා. හැබැයි උපාදානය කරගන්නෑ, ඇලෙන්නෑ, ඒවා අල්ලගන්නෑ, ඒවට අර සංකාර කරන්නෑ. ඒ නිසා සබ්බේ සංකාරා අනිච්චාති, සබ්බේ සංකාරා දුක්ඛාති කියන මූල ධර්මයේ තේරුම් අරගෙන යදා පඤ්ඤාය පස්සති අතනි බින්දති දුක්ඛේ, ඒ සමග්ගෝ විසුද්ධිය සට පිරිසිදු කරගන්න ගන්න. ඉතින් ඒක නිසා පින්වතුනි, කල්පනා කරගන්න ඕන, මේ ලෝකේ ජීවත් වෙනකොට අපිට නොයෙකුත් දේවල්, සමාජගත ප්‍රශ්න, දේශපාලනික ප්‍රශ්න, තව නොයෙකුත් පවුල් ප්‍රශ්න, රටේ ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න, ආදායම් ප්‍රශ්න, නොයෙක් ඒවා තියෙනවා. ඒවා ලෝකෙ තියෙනවා. හැබැයි මේ සියලු ප්‍රශ්න අතර, ඒ සියලු ප්‍රශ්න තියෙන අතරත් තමන්ට පුළුවන් නම් තමන්ගේ හිත කිලුටු කරගන්න නැතුව හිත පිරිසිදු කරගන්න, ඒ පුද්ගලයාට අර සචිත්ත පරියෝදපණං, ඒ තම් බුද්ධානුශාසනං කිය බව උදුරා දමන්නට උපකාරවන මේ අනුශාසනය අනුව මග මාර්ගචරියාව පූර්ණය කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වෙන කාගෙවත් හිතක් පිරිසිදු කරගන්න කරලා දෙන්න කිසි බුදුවරයෙකුට විශ්වකර්මයෙකුට දෙවියෙකුට බ්‍රහ්මයෙකුට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. තමන්ගේ හිත පිරිසිදු කරගන්නවා නම් කරගන්න ඕන තමන්. ඒ සඳහා මේ නිවැරදි මාර්ගයේ පිළිවෙත පරියාප්ති සාසනය ප්‍රතිපත්තියක් හැටියට අනුගමනය කළොත් තමන්ට අර නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය කියන සත්‍යයෙන් සබ්බ උපදි ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන්මයි තමන්ගේ හිත නොදැනීම අඥානකම දුප්පඤ්ඤස්ස නිකම නිසා කිලුටු කරගන්නේ. මේ ධර්මය අහන්න ඕනේ ඔය තමන්ගේ හිත කිලුටු වෙන ආකාරය නිවැරදිව දැකලා ඒ හිත පිරිසිදු කරගන්නා ආකාරය නිවැරදිව ප්‍රායෝගිකව භාවිතයට ගන්න. මේක අහලා මේක තේරුම් ගත්තට පස්සේ දැනගත්තට පස්සේ ඒක මතක තියාගෙන ඒක කටපාඩම් කරගෙන සජ්ජායනා කරගෙන පාඩම් කරගෙන යාතිකා ගීතිකා හැටියට යද්දට ගැව්වට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. පිරිත් හැටියට සජ්ජායනා කළාට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේක භාවිතයට ගත යුතු දහමක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ සෑම සූත්‍රයකම අවසාන කියලා තියෙනවා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ එක ධම්ම විනේ ගාදන්ති එක ආතාපි සම්පජානෝ සතිමා විනෙය ලෝකේ. ඒ අනුව අභිජ්ජා දෝමනස ඉතින් ඉවත් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන්ගේ හිත කිලුටු කරගන්නේ තමන්ගේ අඥානකම නිසා නොදන්නාකම නිසා අර මග පිළිවෙත ප්‍රතිපත්තිය නොදන්නා නිසා. බණ අහන්න ඕන මේ පිළිවෙත ප්‍රතිපත්තිය නිවැරදිව දැනගන්න තේරුම් ගන්න. හැබැයි ඇහුවට පස්සේ යම් යම් අයට මේ මාර්ගය තමන්ගේ හිත පිරිසිදු කරගන්නා ක්‍රමය හරියට පාවිච්චි කරන්න භාවිතා කරන්න බැරිකමක් යම් යම් අවස්ථාවල එනවා. ඒවා කම්ම ආවරණ හෝ විපාක ආවරණ හෝ කෙලෙස ආවරණ නිසා හෝ එවන් වරදක් සිද්ධ වෙන්න. හැබැයි ඒවටත් පසුබට වෙන්න එපා. ඒ නිසා යම් යම් අපි අද ඉඳන්ම සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මේ බුද්ධ දේශනාවේ බුද්ධ භාෂිතයේ තියෙන ඒ ආනපාන අස්සපස්ස කරණීය අකරණීය සේවිතබ්බා සේවිතබ්බා මේ හැම තැනකම කියලා තියෙන්නේ හිත පිරිසිදු කරගන්න දෙපැත්තක් තියෙනවා. දෙවතාවක් තියෙනවා. එකක් භාවිතබ්බංච භාවිතං භාවිතා කළ යුතු යහපත් දේ භාවිතා කිරීම. අනික පහතබ්බංච පහිනං ඒ අනුව සච්චිකාතබ්බංච සච්චින් කරෝති මේ චතු අරිය සත්‍ය සාක්ෂාත් වෙනවා. ඉතින් ඒක නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන්නේ මහ ලොකු අද්භූත අභව්‍ය ආශ්චර්යවත් අර ලොකු මානවචයයට විතරක් කරගන්න පුළුවන් දෙයක් නෙමේ. වරද වරද හැටියට දැනගත්තොත් ඒක තමයි දුක්ඛාරිය සත්‍ය. වරද වරද හැටියට නිවැරදිව දැනගන්න ඕන. ඒ වගේම මේ වරද නිසා පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන බව තේරුම් ගත්තොත් දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තේරුම් ගන්න. මේ සමුදය ඒ වරදෙන් මිදී නිදහස් වෙලා නිවැරදි මාර්ගයක් පිළිවෙතක් තියෙනවා ඒක අනුගමනය කළොත් නිබ්බේධික මේ නිරෝධානු නිරෝධ ආර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඒ වගේම මේ නිවැරදි පිළිවෙත මාර්ගය නිතරම දිගින් දිගටම අනුගමනය කළොත් නිරෝධගාමිනී මාර්ග ප්‍රතිපදාව පූර්ණ වෙනවා. මේ හතර පැවැත්ම පවත්වාගෙන යෑම නැවැත්ම නවතාතීත ලැබීම මේක තේරුම් ගත්තොත් හතර චතු අරිය සත්‍ය අවබෝධ කරගන්නවා. මේක මහා ලොකු දෙයක් නෙමේ. අපි අර වරදෙන් මිදී නිදහස් වෙනවා කියන්නේ තමන්ගේ හිත පිරිසිදු කර ගැනීම. වරදෙන් දිගින් දිගටම පවත්වාගෙන යනවා කියන්නේ ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා, ප්‍රියා ප්‍රියාතර මුලා වෙනවා, මනිනවා, සංසන්දනය කරනවා කිව්වොත් සමුදේ බිහි වෙනවා. වරද දිගටම පවත්වාගෙන යනවා තමන්ගේ හිත කිලුටු කරගන්න. ඒ නිසා පින්වතුනි මේ තමන්ගේ හිත කිලුටුවන වැඩවලින් අපි මිදී නිදහස් වෙන්න නිවැරදිව දහම තේරුම් ගත යුතුයි. ඒ වගේම තමන්ගේ හිත පිරිසිදු වෙන පාරවල් පිළිවෙත් දෙකක් තියෙන බව නිවැරදිව තේරුම් ගත යුතුයි. ඒ දෙක අස්සපස්ස ආනපාන කරණීය අකරණීය සේවිතබ්බා අසේවිතබ්බා සුව අසුව. මේ දෙකම කරන්න ඕන. එකකින් විතරක් හිත පූර්ණ වශයෙන් පිරිසිදු වෙන්නේ නැහැ. බැහැර කළ යුතු දේ බැහැර කිරීමත් අකරණීය ධර්ම නොකර අත්හැරීමත් ඒ වගේම කරණීය ධර්ම කිරීමත් ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කිරීමත් ආන කළ යුතු දේ ආන කිරීමත් සුවදේ ඇතුළට ගැනීමත් අසුවදේ කිලුටු දේ බැහැර කිරීමත් දෙකම එකවරටම යුගනද්දව කරන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ යුගනද්ද භාවනාව හැටියට ආනපාන සති සමාධි සූත්‍රයේ මහා රාහුලෝවාද සූත්‍රයේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ මරණිකල්වලු විතරයි කියන්නේ දැන් අද. බුද්ධාගමේ මහා සතරාතිපට්ඨාන සූත්‍රය කියන්නේ ඔය හාමුදුරු නමක් ඔය හරි මැරුණොත් මැරෙනවා මේ මැරිනවා මිස පිරිනිවන් පාන්නේ එහෙම නැහැ. මැරෙනකොට කියන්නේ ඔය කියන මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තමයි රෙකෝඩ් එකක් දාන්නේ. ඒක නෙමේ පින්වතුනි මේක තියෙන්නේ මේ සතර අතිපට්ඨානය ඇතුළු 37 බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ කරගෙන තමන්ගේ හිත පූර්ණ වශයෙන් පිරිසිදු කරගන්නා නිවැරදි මගක් පිළිවෙත පරියාප්ති ධර්මයක් විග්‍රහ කර මේක මාර්ගචරියාවක් මේක පිළිවෙතක් මේක නිවැරදිව තේරුම් ගන්නා තාක් කල් කෙනෙකුට මේ නිවන් මඟ විවෘත කරගන්න බෑ. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන එකම එකයි කල්පනා කරන්න ඕන තමන්ගේ හිත කිලුටු වෙන්නේ කොහොමද ඒ කිලුටු වෙන දේ නොකර අත්හරින්න ඕන තමන්ගේ හිත පිරිසිදු වෙන්නේ කොහොමද ඒ පිරිසිදු වන්නේ ඒ මොහොතේම කරන්න ඕන තරහක් ආවොත් තරහ අයින් කරලා මෛත්‍රිය ගන්න ඕන අර සුන්දර සුබ දෙයක් හිතට ඇහිලා උපාදානය කරගන්න ඕනනම් අසුභානුස්සතිය වඩලා හිත පිරිසිදු කරගෙන නෙක්ඛම්ම කියන தත්වයට පත් කරගන්න. ඒ වගේම හිතේ වැරදි දෙයක් නිච්චසේ සුඛසේ අත්තසේ අස්මානේ මුල් බෑගෙන තියෙනවා නම් අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහික අනුපස්සනා කරලා හිත පිරිසිදු කරගන්න. ඒ නිසා මෙත්තානුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති කියන අනුස්සති සියලුම දේ චතුරාරක්කා හැටියට බුද්ධ දේශනාවේ දේශනා කළේ ඔබේ හිත පිරිසිදු කර දෙන්නට කියා දුන් මාර්ගයක්. ඒ මිසක් මේවා සජ්ජායනා කරන්න ගායනා කරන්න කියවා කියවා යාතිකා ගාතිකා ගාය ගීතිකා හැටියට කියවන්න පමණක්ම දුන්න දේවල් කියා දුන්න දේවල් නොවන බව පැහැදිලිව තේරුම් ගතුව. අද මේක කියා කිය යුතුමයි. අද මේ නියම නිවැරදි නිර්මල බුද්ධ ධර්මය අනුපස්සනා අනුස්සති මතු වුණාට පස්සේ බොහෝ අය මේ ගාමේ නිය මේ වගේ කර්මස්ථාන අරගෙන ගායනා කරනවා ගීතිකා හැටියට යාතිකා හැටියට යදිනවා ඒ වගේම සජ්ජායනා කරනවා. ඒක අද බොහෝ තැන්වල මිනිසු කරනවා. මේක වැරදි දෙයක් බව තේරුම් ගත යුතුයි. මේක යාතිකා ගීතිකා හැටියට සජ්ජායනා කළාට නිවන නෑ. භාවිතයට ගන්න ඕන අනුපස්සනා කරන්න ඕන අනුස්සති වැඩෙන අනුපස්සනා සතර අනුපස්සනා වැඩෙන්න ඕන දස අනුස්සති වැඩෙන්න ඕන. අනුස්සති අනුපස්සනා වැඩුණොත් අර 37 බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ වෙලා නිබ්බානගාමී වෙලා තමන්ගේ හිත සචිත්ත පරියෝදපණං කියන සිත පූර්ණ වශයෙන් පිරිසිදු තත්ත්වයට පත් වෙනවා. මේකයි බුදුදහම නිවැරදිව තේරුම් ගත යුතු ධර්ම. හොඳයි පින්වතුනි, දැන් අවස්ථාව තියෙනවා. දැන් වෙලාව 9:30යි. පැය 1:30ක් 1:40ක් තියෙනවා විනාඩි. පැයකුත් විනාඩි 40ක්. යම් කෙනෙකුට වාචිකව ප්‍රශ්නයක් අහන්න අවස්ථාව තියෙනවා. හැබැයි අනික් අයට ඇහෙන විදිහට මේ ප්‍රශ්නේ අහන්න ඕන මේ FM මයික් එකට. ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
අපි ස්වාමීන් වහන්ස මේ කෙනෙක් මාත් එක්ක කතා කරගෙනකොට ඇහුවා මේ ෂට් ශාස්ත්‍රවරු නිගණ්ඨනාත පුත්‍ර ආලාරකාරාම ආදී පුද්ගලයන් හිටියේ මෙහෙද? එහෙම හිටියානම් ඒ කට්ටියට දැන් තියෙන අයගේ මොකක් හරි සම්බන්ධතාවයක් පැවතගෙන ඉන්නක් තියෙනවද
කියලා? ඔය කියන ආලාරකාරාම උද්දකරාම පුත්‍ර පංචවග්ගයේ බිකුන් ෂඩ්ශාස්ත්‍රවරුන් පිළිබඳව ලියවිලා තියෙන්නේ කොහේද? කොහේ ලියපු පොතකද? හොඳට කල්පනා කරලා බලන්න, කවුරු කොහේ කවදා කොතැනකදී ලියපු පොතකද? ඔය තියෙන්නේ ඉන්දියාවේ ලියලා තියෙනවා පුරාණ ග්‍රන්ථ, වේද ග්‍රන්ථ, ශිවාගමේ, උපනිෂද් ආගමේ, අර මොකද්ද භගවත් ගීතා, ඔය කොහෙවත් ඔය සද්ශාස්ත්‍රූන් ගැන ලියලා තියෙනවද? තියෙනවද? කොහෙ ලියපු පොතකද තියෙන්නේ? ඈ මොනවා
නැ කොයිද කියලා යන්න.
ඒක තමයි මං අහන්නේ, කොහෙද ඔය පොත ලිව්වේ? කොහෙදිද ඔය ත්‍රිපිටකේනේ තියෙන්නේ මේ සද්ශාස්ත්‍රූන් ගැන සහ ඔය පාතරාසි සූත්‍රයේ, අරිය පර්යේෂණ සූත්‍රයේ, තව නොයෙක් සූත්‍රවල තියෙනවා මේක. ඔය කොහෙද ලිව්වේ?
ලංකාවේ.
කොහෙදිද?
ලංකාවේදී.
ලංකාව කියලා රටක් තිබුණේ නැහැ ඒ කාලේ. මේ ලිව්වේ මේ හෙළබිමේ.
හෙළබිමේ.
සිව් හෙළයක් තිබ්බා. හෙළබිමේදී මේවා සිංහල හාමුදුරුවරු අර මේ හෙළබිමේ තිබුණු තල්පත්වල සිංහල පන්හිඳෙන් ලිව්වා කෑගල්ලේ මාතුල අලුලනේ.
එමයි.
වෙන කොහේවත් ඔය ත්‍රිපිටකය ඔය විදිහට ග්‍රන්ථාරූඪ කරලා නැත. ඉන්දියාවේ තිබුණා නේ, ඉන්දියාවේ ග්‍රන්ථාරූඪ කරන්න හරි එක ලියපු පොතක තියෙන පොතක. අද ඉන්දියාවේ තියෙනවා හරියට පොත්පත් ඔය සමකාලීනව ලියපුවා, වේද ග්‍රන්ථ, ඒ වගේම පුරාණ ග්‍රන්ථ, තව නොයෙක් ඒවා. ඒ කිසි තැනක ඔය කිසි දෙයක් ලියවිලා නැහැ, සඳහන් වෙලා නැහැ. ඇයි මේවා මිනිස්සුන්ට හිතන්න බැරි? ලිව්වේ කොහෙද? ඔය කෑගල්ලේ මාතුල අලුලනේ. මාතලේ නෙමේ, මහතලාවේ නෙමේ මේක ලිව්වේ. මාතුල අත්තනකොට මාතුල අලුලනේ. අලුලනේදී ලිව්වේ සිංහල හාමුදුරුවරු සිංහල වෙනගල අකුරේ. ඒක නිසා මේ රටේ හිටියයි කියලා ඔප්පු කරන්න ඒ හොඳටම ඇති. වෙන මොකක්වත් ඕනේ?
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, රූප ලෝක අරූප ලෝක වල පංච උපාදානස්කන්ධය කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ?
තියෙනවා. දැන් දැන් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා ලෝක තුන් වර්ගයක් තියෙනවා. අරූප ලෝක වල, රූප ලෝක වලත් පංචස්කන්ධය උපාදානය කරගන්නවා. මේ දැන් මෙතන ඕලාරික වශයෙන් කාම ලෝකවල ওই රූප උපාදානය කරගන්න. අර රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන හැටියට පහක්ම ඕලාරික වශයෙන් උපාදානය කරගන්න පුළුවන් වෙනවා කාම ලෝකවල. හැබැයි රූප ලෝකල, අරූප ලෝකවල ওই පංචස්කන්ධයම උපාදානය කරගන්නේ ධාතු හැටියටත්, ගති හැටියට. ධාතු හැටියටත්, ගති හැටියට. එනිසා දැන් මෙතෙන්දී අපිට මේ මනුස්සයෙක් හැටියට විතරයි දැන් මේ කාම රූප හැටියටත් පුළුවන්, කාම ධාතු හැටියටත් පුළුවන්, කාම ගති හැටියටත් පුළුවන් ඒ තැන්වලදී උපාදානය කර. එනිසා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහම මේ මනුස්ස ලෝකේ ඉන්න කෙනෙකුට විතරයි හිතන්න පුළුවන් දකින්න පුළුවන් විග්‍රහ කරන්න පුළුවන් බෙදලා පෙන් කරන්න පෙන්වන්න පුළුවන් මේවා අර කාම තණ්හා භව තණ්හා විභව තණ්හා ඇටියට එක්ක කාම රූප මේ කාම රූප රූප අරූප ඇටියට තුන් කොටසකට බෙදන්න පුළුවන් ඉතින් ඒක නිසා ඒ ඒ තැන් වලත් ඒ ගති හැටියටත් මේ පංචස්කන්ධයමයි උපාදානය කරගන්න වෙන කිසිම දෙයක් නෙමෙයි. හැබැයි ගති හැටියට තමයි සියලු දේ සියලු තැන් වල උපාදානය කරගන්නේ. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන අපි උපාදානය කරගන්නේ රූප. පළවෙනි කොටස මොකද්ද? රූප. මේ රූප කියන්නේ මොකද්ද? ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතර මහා ධාතු හතරක් හැටියටත් මහා ගතු හැටියටත් ගති හතරක් හැටියටත් උපාදානය කරගන්න. මේක දැන් බුදුහාමුදුරුව නිවැරදිවත් පිරිසිදුවත් මේ ධර්මයේ දේශනා කළාට ත්‍රිපිටකයේ මේක පැහැදිලි තැනක් දැනට අපිට කියවන්න නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව මේක දේශනා කර වදාළ ධර්මයක් මේ සතර මහා භූත චතුන්නංච උපාදාය රූපං වෙනවා. ඒ වගේම මේවා ධාතු හැටියට කාම ධාතු හැටියට රූප ධාතු හැටියට අරූප ධාතු හැටියට ඒ වගේම ගති හැටියටත් උපාදානය කරගන්න පුළුවන් රූප ලෝකවල අරූප ලෝකවලත් දැන් මේ කාම ලෝකෙ. මම මේක පැහැදිලිව උදාහරණයක් අරගෙන කියන්නම්. අපි දැන් යම් කිසි කෙනෙක් දැන් අපි සිංහල ජාතිය කියන බෞද්ධ ආගමිකව කියන අපි බෞද්ධය කියන අපි මේ කුලේ අය කියන අපි මේ ගෝත්‍රය අය කියන අපි මේ දේශපාලන පක්ෂය කියන අපි දේශපාලන පක්ෂය ගම්මුක ඔය දේශපාලන පක්ෂය දැන් අපිට අල්ලන්න බලන්න පුළුවන්ද? බෑ. ඔය දේශපාලන පක්ෂයට ඉන්නේ අර මිනිස්සුම තමයි. දැන් ඔය දේශපාලන පක්ෂයට මේ පටවි හැටියට තදින්ම අපි අයි බැලින්නේ අපේ හිතේ අර පටවි ගතිය තියෙන නිසා. ඒ වගේම ඔය දේශපාලන පක්ෂයට අපි තදින්ම බැඳුනහම යම් කිසි පුද්ගලයෙක් ඒ දේශපාලන පක්ෂයට විරුද්ධ පුද්ගලයෙක් ඒ දේශපාලන පක්ෂයට ප්‍රසිද්ධියේ බණිනවා නම් අර මිනිහත් එක්ක තරහක් ගැටුමක් එනවද නැද්ද? රත් වෙනවා. තේජෝ ගතිය මතු වෙනවා. කොහෙද තිබුණේ? තමන්ගේ හිතේ. ඒ වගේම ඔය දේශපාලන පක්ෂයේ දිනුවොත් අර වායෝ ගතිය අර සහැල්ලු ගතිය අර සතුටු වෙන ගතිය අර උද්දාම වන ගතිය අපුඩි ගන්න රත්ඥපත්තු කරන ගතිය එන්නේ නැද්ද? ඒ මොකද්ද ගතිය? වායෝ ගතිය. අර තේජෝ ගතිය තමයි රත් උනේ. අර පටිවි තමයි තියන්නේ. දැන් ඔය දේශපාලන පක්ෂය ගැන තමන්ගේ හිතේ තියෙන මේ දිෂ්ටිගත වීම නැවතිලා ඔය දේශපාලන පක්ෂයෙන් වෙන් වුණොත් එහෙම ආපෝ ගතිය තමන් ගාව මතු වෙනවා. දියාරු වෙලා ඒ දේශපාලන පක්ෂය අයින් වෙනවා. ඔය ගති හතරම තියෙනවා. ඒවා තියෙන්නේ රූප විදියට මිසක් කාම ධාතු හැටියට ඕලාරික වශයෙන් නැහැ. ඉතින් ඒක නිසා ඒවා තියෙනවා. හැම කෙනෙක් ගාව මේවා තියෙනවා. මේවා විග්‍රහ කරලා තේරුම් කරලා තේරුම් ගන්න ඕන. එහෙමනම් තමන් දැන් මේ මිනිහෙක් හැටියට ඉපදිලා අපි ශ්‍රී ලාංකිකයෝ කියලා එක්ක සිංහලයෝ කියලා එක බෞද්ධයෝ හැටියට අපි මේ උඩ රටේ එක පහත රට අපි මේ කුලේ අපි මේ ගෝත්‍රේ එක අපි මේ දේශපාලන පක්ෂේ අපි මේ මොකක් හරි තව කියලා මෙහෙම මේ ඔක්කොම තියෙන්නේ මොනවද ඔය මේ ගති තියෙන්නේ මොනවද? ගති හතරයි උතන පඨවි ආපෝ තේජෝ වායෝ වෙන මොකක්වත් නැහැ. ඔය තියෙන බව Taman තේරුම් ගන්න ඕන. ඔය තියෙන්න මොකද වෙන්නේ? අපි රූප උපාදානය කරගන්න අරූප උපාදානය කරගන්නවා. කාම රූප අරූප තුනම උපාදානය කරගන්නවා. එතකොට නියොන වැහෙනවා, හිත කිලුට වෙනවා, හිත අපිරිසිදු වෙනවා. මේක තේරුම් ගන්න ඕන. ඒක තමයි රූප අරූප තත්වයන්.
අරිහතුන් වහන්ස මේ මගේ ප්‍රශ්නය මේ හෙළබිමේ බෞද්ධ ඉතිහාසය මතු කරන්න ලියපු ග්‍රන්ථ දෙකක් පිළිබඳව ග්‍රන්ථවත් නම්වත් සඳහන් කරන්නේ නැහැ. එක ග්‍රන්ථයක තිබුණා දුටුගැමුණු රජතුමා.
ඒ ග්‍රන්ථය ගැන කතා කරන්න එපා. ඒ මහත්යේ කියලා තියෙනවා මේ මහාවංශේ කොපි කරලා ඒ මහාවංශේ තියෙන වැරදි දෙයක් මහාවංශ නෙමෙයි මේක තියෙන්නේ මේ මහාවංශ අටුවාව කරපු පරිවර්තනෙ. මේකට හේතුව දැන් ත්‍රිපිටකයේ තියෙනවා අභය රාජ කුමාර සූත්‍රය. බෝධි රාජ කුමාර සූත්‍රය. කුමාර අභය කියලා කුමාරයෙක් හිටියා. මේ අභය කියන කුමාරයා බුදුහාමුදුරන්ගෙන් විවරණ ගත්තා. බුදුහාමුදුරන්ගෙන් බුදුහාමුදුර ජීවමාන කාලේ අභය කුමාරයා විවරණ ගත්තා. දැන් මේක දැන් මහාවංශය ලියන පුද්ගලයා දුටුගැමුණු රජුරෝ දුට්ටගාමිනී අභය. ගාමිනී අභය. මේ අභය කුමාරයෙක් විවරණ ගත්ත බව ත්‍රිපිටකයේ තියෙනවා. ඒක නිසා මේක පස්සේ කාලෙක දුටුගැමුණු රජුරුවත් මැරිලා බුදුහාමුදුරුවත් පිරිනිවන් පාලා ඔය ග්‍රන්ථත් විනාශ කළ කාලෙකට පස්සේ ලියුප්පු මහාවංශ අටුවාවේ මේක කලවම් කරලා අර අභය රාජ කුමාර සූත්‍රයේ තිබුණු අර බුදුහාමුදුරන්ගේ විවරණ ගත්ත එක මේ ගාමිණී අභය ගැමුණු අභය විවරණ ගත්තා කියලා කලවම් කළා. ඒක මහාවංශ නෙමෙයි මේ තියෙන්නේ, මහාවංශ පරිවර්තනයේත් නෙමෙයි මේ තියෙන්නේ, අටුවාව. ඒ අටුවාව මතු කරලා ඒ මහත්තයා මහාවංශය මේ මහාවංශය ලියපු වැරදි දේ ඒ මහත්තයාට මම පැහැදිලිව පෙන්නලා දුන්නා. ඒක නිසා අද බොහෝ දෙනෙක් පටලවාගෙන තියෙනවා බෞද්ධ ඉතිහාසය. දැන් ඒ පොතේ තියෙන හැටියට ඒ මහත්තයා ලියපු තව හුඟා දේවල් තියෙනවා. දැන් දුටුගැමුණු රජුව රජ වුණාට පස්සේ මිහිඳු හාමුදුරුවෝ එනං ඇහිලා තියෙන්නේ ඒ පොතේ හැටියට.
උන්වහන්සේ
තමයි එයාට උපදින්න සිතුල්පව්වට ගිහින් ඔව් ඒ වගේ ඒවා මේ පස්සේ කාලේ කියුව අටුවා ටීකා ටිප්පණිල තියෙන වැරදි දේවල් ඒ මහත්තයා ඒ විදිහටම ලියලා දීලා තියෙනවා. ඒකින්ද ඒකේ වරදක් විශාල වරදක් තියෙන බව පෙන්වන්න කරන්නේ.
ඒක තමයි මාත්මේ අනිත් දේ
දැනගන්න. ඕවා අල්ලගෙන අපිට නිවන් දකින්න බෑ. ඔයාලට නිවන් ඔයන් ඔය වුණොත් නිවන් දැකීම වැටි වෙනවා.
තව එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකත් අර ලාටරට මේ හෙළබිමේ කොටසක් කියන එක.
එහෙම එකක් නෑ.
ඒවත් ඒ පොතේ නෑ. තව පොතක තියෙනවා අර.
ඒවත් මෙහෙමයි. දැන් ඕක ඕවත් ලිව්වේ දැන් විජය අර සිංහබාහු හිටිය ලාට රටේ. ඒක නිසා අර ලාට රට කියන එක හෙළබිමේ කොටසක් ඇටියට පස්සේ කාලෙක කවුරු හරි මොකක් හරි කරන්න ඇති. මොකද හේතුව මේ හෙළබිමේ තිබුණේ ඒ කාලේ සිව් හෙළයක්. හෙළ හතරක් තිබ්බා. දේව හෙළය, නාග හෙළය, යක්ෂ හෙළය, කුම්භාණ්ඩ හෙළය. ඒක නිසා මේ හෙළ හතරයි තව ඒවයි පටලවා ගත්ත කලවම් කරගත්තා. ඔය ඉතිහාසයේ ලියපු මිනිස්සු නොයෙක් වෙලාවල් වල තමන්ගේ අර මතයන් තමන්ට ගැළපෙන විදිහට තමන්ට උද්ගලියෝ මතු කරලා පෙන්වන්න වුණාම ඔයගේ වැරදි කළා. අදත් කරනවා, එදත් කරනවා.
අද තමයි ඈත පොතක තියෙන්නේ.
ඔව් හරි.
අවසරයි ස්වාමීන් වහන්සේ. මම ඔබ වහන්සේගේ සජීවී ධර්ම දේශනා අහන්නට මිනිතුන් එනිවතාව මේ. නමුත් ඔබ වහන්සේගේ අන්තර්ජාලය හරහා විකාශය වන ධර්ම දේශනා ගණනාවක් සිය ගණනක් විතර මං බලලා අහලා තියෙනවා. ඔබ වහන්සේගේ දේශනා තුල වැඩියෙන්ම කියවෙන්නේ සං ඉවත් කිරීම පිළිබඳව සහ රාග දේශ මෝහ ඉවත් කරගෙන අපි කොහොමද මෝක්ෂය කරා යන්නේ කියන එක. මට ප්‍රශ්නයක් මතු වෙනවා මේවා අහගෙන ඉන්නකොට. එක දේශනාවක ඔබ වහන්සේ සඳහන් කරනවා සෝතාපට්ටි ඵලයට ආසන්න පුද්ගලයෙක් මිය ගියොත් ඊට පස්සේ ගන්ධබ්බෙක් බවට පත් වෙලා නැවතත් මනුෂ්‍යාත්මයක් බලාපොරොත්තුෙන් සැරිසරමින් ඉන්න අවස්ථාවකදී නැවතත් මනුෂ්‍යයෙක් වෙලා ඉපදිලා සෝතාපට්ටි ඵලයේ හෝ එතනින් එහාට යන මොක්ෂ කරා නිවන කරා යන ගමනට සම්බන්ධ වෙනවාය කියන එක. මට මෙහෙම ප්‍රශ්නයක් මතුවෙනවා මේ ගැන සිතානේ සිතානේ යනකොට. අපේ මූලධර්ම ඉවත් කිරීම තමයි රාග ද්වේෂ මෝහ ඉවත් කිරීම නම් රාගය ඒ අවස්ථාවේදී බලපානවා නේද කුසල මූලධර්මයක් හැටියට. ඒ කියන්නේ මට තියෙන ගැටලුව රාගය කුසල මූලධර්මයක් හැටියට වෙන්නේ දෙමාපිය සම්බන්ධයක් අවශ්‍ය වෙනවා උත්පත්තියකට. ඒ දෙමාපිය සම්බන්ධය වෙන්න නම් රාගයක් උපදින්නට ඕනේ. ඒ රාගයේ උපදින්නට ඒ දමාපියන්ට මූල් ධර්මයක් වුණා නම් ඒ දමාපියන්ට අර සෝදාපත්ති ඵලයට සූදානම් වෙන ගන්ධබ්බේ ඉපද්දවීම සඳහා කරනා වූ රාගය කුසල මූල ධර්මයක් වෙන්නේ නැද්ද?
ඔය මහත්ය පොඩ්ඩක් පටලවාගෙන තියෙනවා. දැන් උපදින්නේ දැන් උපදින්න දරුවද ගේද රාගයේ තියෙන හැම නැනම් අර මෞදේ මෞපියන්ගේද? එහෙනම් බෝසත්තුමා ඉපදුනේ කොහොමද සුද්ධෝදන මේ මහා මායා ගෞතමීට? ඈ? එතකොට ඒ රාගයේ තිබ්බේ බෝසත් දරුවගේද අර මෞදේ මෞපියන්ගේද?
එතේ ස්වාමීන් වහන්සේ නමුත් එතනදී ඒ දෙමාපියන් කලේ කුසල ධර්මයක් නෙවෙයිද කියන කැමරදිනේ?
කුසල කතාව ඔය මහත්ය කුසල දන්නේත් නැහැ. කුසල කියන්නේ මොකද්ද? කුණුසලාහර අස්කිරීම. තේරුණාද? කුණු තියෙන්නේ කාගේ හිතේ තියෙන කුණුද ඔය මහත්යට අස් කරන්න පුළුවන්? ඔය මහත්යගේ හිතේ. තව කෙනෙකුගේ හිතේ තියෙන කුණු උපදින කුණු ඔය මහත්යට අයින් කරන්න පුළුවන්ද? පාරමාර්ගයේ පිළිවෙතක් තියෙනවා ඒක කියන්න පුළුවන්. අස් කළා දෙන්න අයින් කරන්න බෑ. ඉතින් ඒක නිසා ඔය මහත්ය කුසල ධර්මයේ දන්නේත් නැහැ.
ඒසේ නොදන්නාකම නිසා ඔබ වහන්සේ
කියන්නේ ඔය තමයි මම කිව්වේ. මේක පැහැදිලි කළේ ඒකයි. දැන් අනිකයට හිතේ තියෙනවනේ මොකද්ද මේ කුසල ධර්මය මොකද්ද මේ අකුසල ධර්මය? ඒ නිසා ඒක කුසල කතාවක් එතෙන්ට අදාළ වෙන්නේ නැහැ. කුසල කියන්නේ ගුණ සලාහර අස්කිරීම. අකුසල කියන්නේ ගුණ අල්ලගෙන අත් නොහැර අල්ලගෙන ක්‍රියා කිරීම. ඒ නිසා අර මෞදේ මෞපියන් යම් ආකාරයක දැන් බෝසත් දරුවෙක් ඉපදෙන්න මව් අම්මයි තාත්තයි ඕනෙමද නැද්ද?
අවශ්‍යයි.
ආයිටින් ඒක ධර්මතාවයක්ද නියාම ධර්මයක්ද? ඒක නියාම ධර්මයක්. ඒක මේ රාගය ద్వේෂය මෝහය මුල් කරගෙන තමයි පැවැත්ම පවතින්නේ. ඒක නිසා මේ පැවැත්ම පවතින තමයි ඒ දරුවන් බිහි කරන්නේ. ඉතින් ඒක නිසා නෙමේ උනේ දැන් ඉපදුන බෝසත් දරුවත් රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් ඉපදුනේ. අවුරුදු 29ක් යනකම් විවාහ උනේ අර අන්තපුරයක් තියාගෙන ඔක්කොම කටයුතු කළේ රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් තිබිච්ච හින්දාද? එතකොට බුද්ධත්වයටපත් උනේ ඉපදුන වෙලාවෙද අවුරුදු අර 36කට පස්සේද 35කට පස්සේද? අවුරුදු 35කට පස්සේ මේ රාගය ద్వේෂය මෝහය කියන මුල් තුන සහ මුලින්ම ඉවත් කළේ. දැන් ඔබ යම් කිසි කෙනෙක් මෙතන ඉන්න මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබූ අවස්ථාවේදී මේ ධර්මය අහලා තමන්ගේ හිතේ උපදින ක්‍රියාත්මක වෙන පවතින කුණු මුල් තුන කෙලෙස් මුල් තුන උදුරලායින් කරන්න ඕන කොයි වෙලාවේද? ජීවත් වෙලා ඉන්න වර්තමාන මොහොත තුල. ඉතින් ඒක නිසා මේ ධර්මය තේරුම් නොගත්තට මට කරන්න දෙයක් නැහැ. ඔය මහත්තයා අර භාවනා වැඩසටහනට ඇවිල්ලා ඉන්නේ එතකොට හරියයි. ඕක ඔක්කොම අහගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. තාම ධර්ම දේශනා තුනක් ඇහුවට දැනුමක් තියෙනවා ඥානතෝ පසතෝ නැහැ. පසක් කොට දැක්කේ නැහැ. දැක්කේ නැත්නම් නිවනක් නැහැ. නිවන් දකින්න මිසක් දැනුමෙන් නිවන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි වෙනස. ඒ නිසා මේක දැනුමක් පමණක්, දැනුම අවශ්‍යයි. දැක්මක් ලබා ගත්තේ නැත්නම් නිවනක් නැහැ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට ආපු ප්‍රථම අවස්ථාව මේක. මට දැනගන්න අවශ්‍යයි අපි නිරන්තරයෙන් ජීවත් වීමේදී ඇතිවෙන රාග දේශ මෝහ අපි නිතරම කර්ම ස්ථානගත කරමින් ඉන්නේ. මේ කර්ම අස්ථානගත කරන්න අපි කර්මස්ථාන වඩනවා. මට දැනගන්න අවශ්‍ය මේ කර්මස්ථාන වැඩීම තුළින් විතක්ක විචාර, සවිතක්ක සවිචාර, ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියන මේ ආර්ය සතර දහයන් වැඩිම තුලින් විතක්ක විචාර නැත්නම් පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන වැඩිීමේදී ඒ යන අනුපිළිවෙල ඒ වැඩෙන ආකාරය ගැන මට පොඩි විස්තරයක් සහිතව දේශනා කරන්න.
දැන් මෙහෙමයි. බුද්ධ දේශනාවේ කොහේවත් ඥාන වලින් නිවන් දකින්න පුළුවන් කමක් කිව්වේ නැහැ. බුද්ධ දේශනාවේ තියෙන්නේ හොඳට කියවලා බලන්න මහා සතරාටිපට්ඨාන සූත්‍රයේ රාහුල වාද සූත්‍රයේ විශේෂයෙන්ම කිංටි සූත්‍රය කියලා සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. මේකේ ධානවල අවශ්‍යතාවයක් නැහැ. මොනවද ඕන? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීමයි නිවනට උපකාරක මග. මොකද්ද පූර්ණය කරගන්න ඕන?
සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම.
සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ බුද්ධ පාක්ෂික ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, බුද්ධ කාරක ධර්ම. සිංහලෙන් කිව්වොත් බව උදුරා දමන්නට උපකාරක ධර්ම. මොන බවද? රාග බව, දේශ බව, මෝහ බව. කාගේ හිතේ උපදිනද? තමන්ගේ හිතේ. එතකොට මේක මහත්යා දැන් මහත්යා තන් මේ වෙන පැත්තක ගිහිල්ලා තියෙනවා. මට ඒක සාධාරණයි. මහත්යාගේ මේ ප්‍රශ්නේ බොහොම හොඳයි, සාධාරණයි, කාටවත් තේරුම් ගන්න ඕන. බුද්ධාගමේ තියෙන්නේ ධ්‍යාන ලැබලා මගපල් ලැබන ක්‍රමයක්. නමුත් බුද්ධ ධර්මයේ එහෙම එකක් නැහැ. බුද්ධ ධර්මයේ තියෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගෙන බව උදුරා දමා බුද්ධ බවට පත්වීම. රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් උදුරා දාන්න ඕන. සමුග්ඝාත වශයෙන්, සමුච්ඡේද වශයෙන්, නැවත නූපදින නිස්සරණ වශයෙන් බව උදුරා දාන්න ඕන. රාග බව, ද්වේෂ බව, මෝහ බව. කොයි වෙලාවෙද කොතැනද රාග බව, ද්වේෂ බව උපදින්නේ? වර්තමාන මොහොතේ. එත්තේ සං උපජ්ජමානා උපජ්ජති, එත්තේ සං පහ්‍යමානා පහ්‍යති, එත්තේ සං නිරුජ්ජමානා නිරුජ්ජති. මොකද්ද උදේ සං? රාගය, ද්වේෂය, මෝහය තුනම. දැන් ධ්‍යාන ලැබලා මඟඵල ලැබෙන ක්‍රමයකුත් බුදුහාමුදුරුවෝ කායගත සති සූත්‍රයේ තවත් සූත්‍ර දෙකක තුනක කිව්වා. ඒ කාලේ හිටියා ධ්‍යානලාභින් අර ආගම් හැටගන්නකම ධ්‍යානලාභින් අභිඥාලාභින් ලක්ෂ ගානක් හිටියා කියලා. දැන් අර ගයා කාශ්‍යපට තනතුරකුත් දුන්නනේ පස්සේ කාලෙක. මොකද්ද? විශාලම විශාල පිරිසක් හිටිය ශ්‍රාවකෙක් හැටියට. ඒ නිසා දැන් මේක ධ්‍යාන ලැබලා මගඵල ලබනවා කියන එකයි, ධ්‍යාන නොලබාම මගඵල ලබනවා කියන එකයි දෙක. දැන් ඔය මහත්තයාගේ මිදුලේ තියෙනවා කැලෑව. අපි හිටමුකෝ වත්තේ, ගෙවත්තේ තියෙනවා පොඩි වල්ගස් කැලෑගස් තියෙන තැනක්. අපි මේ කැලෑගස් වල්ගස් පොළොව මට්ටමට හොඳ ලස්සනට කපනවා, සුද්ධ කරනවා. ඒක තමා ධ්‍යාන ලැබීම. ධ්‍යාන ලැබීම මොකද්ද? අපිට අර පේන වල්ගස් කැලෑගස් රාග දේශ කියන දෙක තාවකාලිකව පැලැස්තර වශයෙන් තදංගම විස්කම්බන වශයෙන් යටපත් කිරීම ධ්‍යාන ලැබීම. දැන් ඔය වල්ගස් ටික කපන්නේ නැතුව, කප කපා සුද්ධ කර කර ඉන්නේ නැතුව ඔය මහත්යාට ක්‍රමයක් හොයාගත්තොත් ඔය වල්ගස් සියලුම දේ සහ මුලින්ම කපන්න ඕනේ නැහැ, මුලින්ම උදුරලා අයින් කරනවා. දැන් කොයිකද වඩා ගැළපෙන්නේ?
මුලින් මුදුරා දැන්නේ.
ඒක බුද්ධ. ඒක මොකද්ද? බුද්ධ. අර කප කපා අයින් කිරීම සුද්ධ. ඔය කපලා අයින් කළාට ආයිසරයක් සුමානකින් දෙකකින් වැස්සකින් වැස්සක් වැටුනොත් අර ගහ ආයිසරයක් අර තිබුණු තත්වයට ලියලනවා. ලක්ෂ වාරයක් කපන්න ඇති මීට පෙර ඔය වගේ සුද්ධ කරන්න ඇති, හැබැයි බුද්ධ කලේ නෑ. එතකොට බුද්ධ කියන එකේ තේරුම බව උදුරා දැමීම, කෙලෙස් මුල් තුන නැවත නූපදින ආකාරයට උදුරා දැමීම බුද්ධ, කෙලෙස් මුල් තුන තාවකාලිකව සුද්ධ කිරීම තුන බෑ එතෙන් දෙකයි. රාගයයි ද්වේෂයයි තාවකාලිකව යටපත් කිරීම තදංගම විස්කම්බන වශයෙන්, ඒක ධ්‍යාන. බුදුහාමුදුරුවෝ ධ්‍යාන කියා දෙන්න හරි, ධ්‍යාන උගන්නන්න හරි, ධ්‍යාන මරට මාර්ගය පෙන්වන්න හරි ආපු කෙනෙක්, කියපු කෙනෙක්, දේශනා කරපු කෙනෙක් නෙමේ. එහෙමනම් අර උද්දකරාම පුත්‍ර ආරාල කාලාමල අසිත තවුස පංචවග්ගයේ බිකුන් ඔක්කොම ධ්‍යානකාරයෝ, අභිඥාකාරයෝ, චේතෝ විමුක්තිය තිබුණා. හැබැයි නිවන් දැකලා තිබුණාද?
නැහැ.
ඉතින් ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මිනිස්සුන්ට ධ්‍යාන ලැබලා අභිඥා ලබන්න දේතනා කරපු ධර්මයක් නෙමෙයි. මේක අද පොට වරදගෙන තියෙන්නේ අර උපනිෂද් ධර්මය නිසා උනේ වැඩේ. බුදුහාමුදුරුවෝ බුදු වෙන්නටත් පෙරයි උපනිෂද් මුනිවරු හිටියේ. ඒ අය ධ්‍යාන ලබන්න මග කියපු අය. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 250-300ක් යනකොට නැවත අර ක්‍රමය, අර ප්‍රාණයාම ක්‍රමය මතුවෙලා ඔළුව උස්සලා ආයි ධ්‍යාන ලබන ක්‍රමයක් මිනිසුන්ට කියා දෙන්න අර යුගනද්ද ක්‍රමය යටපත් වෙලා ගියා. ඒ නිසා මහා සතරාසුපට්ඨාන සූත්‍රයේ, මහා රාහුලෝ වාද සූත්‍රයේ, මහා පුන්නම සූත්‍රයේ, ආනපාන සති සමාධි සූත්‍රයේ මේ සූත්‍ර ගණනාවක තියෙන නිවැරදි නිර්මල බුදු දහම යටපත් වෙලා අර ධ්‍යාන ලබලා මගඵල ලබන්නට උත්සාහ කරන ක්‍රමයක් මතු වුණා ආගම හැටියට. එනිසා ආගමක් මතු වුණේ. නමුත් බුද්ධ දේශනාවේ තියෙන්නේ ධ්‍යාන බලාපොරොත්තුවක් නැතුව ධ්‍යාන ලැබෙයි. ධ්‍යාන ලැබෙයි, හැබැයි තුට්ටුවකටවත් වටින්නේ නැහැ. දැන් අර වත්තේ තියෙන ගස් ටික අපි අර කැලෑ ගස් ටික කප කපා ඉන්න ඕනේ නැහනේ. උදුල දැම්මහම සදහටම සාමුලින්ම ඉවරයි. මේක කොයිතරම් අමාරු වැඩක්ද කප කපා ඉන්න එක? සුමානයක් ගානෙම කපන්න ඕනේ. හැබැයි උදුල දැම්මනම් මුල් කෑල්ලක්ක ශේෂයක්වත් නැතුව ඇටත් විනාශ කළා, ඉවරයි. එතකොට බුද්ධ වුණා. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාව බුදුහාමුදුරුව දේශනා කළේ ඒකායන මාර්ගයේ විග්‍රහ කරපු සූත්‍රය මොකද්ද? ඒකායන මාර්ගයේ එකම සූත්‍රයක විතරයි විග්‍රහ කරලා තියෙන්නේ. ඒකායනෝ අයම් භික්කවේ සත්තානං විසුද්ධියා ශෝක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරිය. ධ්‍යාන එකක් ගැනවත්, එකකම අවශ්‍යතාවයක් ගැනමත්, ධ්‍යානවල වඩන්න කියපු ක්‍රමයක් ගැනවත් ඔය ඒකායන මාර්ගයේ පැහැදිලි කරපු සූත්‍රයේ තියෙනවද? නැහැ. ධ්‍යානයක් ගැන එකම තැනකවත් ඔය සූත්‍රය සඳහන් කළා නැහැ. සඳහන් කරලා තියෙන්නේ මොනවද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම, සතර සතිපට්ඨානය, සතර සම්මප්පදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය පංච බල, සත්තබොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. වෙන මොකක්වත් නැහැ. ඉතින් මෙච්චර දැන් මේ ආගමක් උනාට පස්සේ ඒ ඒකායන මාර්ගයේ පැත්තකට දාලා අර උපනිෂද් ධර්මයේ මහා සාංගික නිකායේ තියෙන්නේ ආගමක් හැටියට අදහන්න පටන් ගත්තා. ඒ නිසා නිවන වැහුණා ධ්‍යාන බලාපොරොත්තුෙන් දෙව් මිනිස් සැප කෙලවරට නිවන දාලා බෝසත් පෙරුම් පුරන්නට මිනිසුන්ට උගන්වන ධහමක් ආගමක් හැටියට මතු කළා. ඒක බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ එහෙම නෙමෙයි. බුදුහාමුදුරුව දේශනා කරපු දෙයක් නෙමෙයි ඕක. ඕක පස්සේ කාලෙක මේ ඉන්දියාවේදී ආවා නාගර්ජුන පාදයන් වහන්සේ, ඒ වගේම ආශ්‍රගෝස වාසු මේ වාසු බන්දු ආශ්‍රගෝස විශ්වමිත්‍ර මංජු ශ්‍රී බෝසතාණන් වහන්සේ, තව ඉන්දියාවේ හිටිය මහායානික ලෝක ප්‍රකට බෞද්ධ පඬිවරු, බුද්ධාගංකාරය. හැබැයි නිවනක් නැතිමුනේ නැහැ. නිවනට මඟක් කිව්වේ නැහැ. ඒක නිසා ඒ අය ප්‍රසිද්ධ වුණා, ප්‍රචලිත වුණා. ලංකාවේ මේ හෙළබිමේ උපන් බුද්ධ දේශනාව බුදුහාමුදුරන්ගේ ධර්මයේ යටපත් වුණා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ උපන්නේ, ක්‍රියාත්මක වුණේ හෙළබිමේ බුද්ධාගම කොහෙන්ද ආවේ? බුද්ධාගම ඉන්දියාවේ. 100%ක්ම බුද්ධාගමක් ලංකාවේ තිබුණේ නැහැ, ඉන්දියාවෙන් ගෙනාවා. කවුද ගෙනාවේ? කොයි කාලෙද ගෙනාවේ? අර අභයගිරිය හදා දුන්නනේ වලගම්බා රජුරෝ. මෙන්න මේ වෙන විට අර ඉන්දියාවේ කනිෂ්ක රාජ යුගයේ තිබුණු ඔය බුද්ධ ආගමක් තිබුණා. මහා සාංගික නිකාය කියලා ඒ කාලේ කිව්වා. ඒවා තන්ත්‍රයානය, වෛතුල්‍යවාදය, මේ වගේ නොයෙකුත් වාද තිබුණු ආගම් තිබුණා. ඒවා ලංකාවට ගෙනල්ලා අභයගිරිය ජේතවනාරාමය හදලා ලංකාවේ තිබුණු මහාවිහාරය විනාශ කළා, පොත් ටිකක් විනාශ කළා. ඒ වගේම අලුතෙන් පොත් ටිකක් ලිව්වා. මොනවද පොත්? කවුද ලිව්වේ? විසුද්ධි මාර්ගය ඇතුළු පොත් 18ක් ලියලා හෙළාටුවා සියලු දේ විනාශ කළා, ලංකාවේ ඉතිහාසයත් විනාශ කළා, පොතුත් විනාශ කළා, ධර්මයත් විනාශ කළා, සංස්කෘතික කුමන්ත්‍රණයකින් විප්ලවයක් කරලා දහම නැටි කළා, ආගමක් මතු කළා, නිවන යටපත් කළා, පැවැත්මට උපකාර වන දෙයක් කළා. මේකයි උනේ. මේක තේරුම් ගත්තනම් මේ රටේ කිසිම අද සම්මත සම්ප්‍රදායික කිසිම කෙනෙක් බුදුහාමුදුරන්ගේ ධර්මය අනුගමනය කරන අය නෙමේ. අර මහා සාංගික නිකායේ සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය කියපු දේවල් අනුගමනය කරන අය. ඒක බුදුහාමුදුරන්ගේ පරියාපති ශාසනයක් නෙමේ, පිළිවෙතක් නෙමේ, ප්‍රතිපත්තිය පූර්ණ වීමක් නෙමේ. මේ පිළිබඳව දවසක් කතා කරන්න පුළුවන්, ඒත් වැඩක් නැහැ.
උත්තමයන් වහන්සේ මට අවසරයි. මේ අපි මේ උතුම් ධර්මයේ තුල මුළු දවසම සවිතක්ක සවිචාර අරමුණවල සිට පවත්වගෙන ක්‍රියා කරනකොට අපි මෙතුවක් කල් අපි දැක්ක බය, එතකොට බර මේ කිසි දෙයක් අපිට දැනෙන්නේ නැහැ නේද ස්වාමින් වහන්සේ?
ඔව්, හිත පිළිසිදු වෙනවා නම් බර බය බැම්ම බලය සියලු දේ හිතෙන් පස්සම් බයං කාය සංකාරං පස්සම් බයං චිත්ත සංකාරං කියන தත්වයෙන් පස්සම් බයං බය ප්‍රහාණය වෙලා හිතේ බයක් නැහැනේ. අපි වැරදි වැඩක් කරනවා නම් තමයි බය. අපේ හිතේ රාගය ద్వේෂය මෝහය තියෙනවා නම් ඉබේම ඒකට බයක් වෙනවා, බරක් වෙනවා, බැම්මක් වෙනවා. ඒක හැබැයි බලයක් කියලා හිතා උපාදානය කරගත්ත ගමන් ඒ බර බය බැම්ම නැවත නැවත වඩා වර්ධනය වෙනවා දිගටම. ඉතින් ඒක නිසා අපිට බය වෙන්න දෙයක්වත් නැහැ, බරක් ගන්න දෙයක්වත් නැහැ, බර වෙන්න කරගන්න දෙයක්වත් නැහැ. මොකද අපිට නැති වෙන්න දෙයක් නැහැ.
ඒ ස්වාමීන් වහන්සේ,
අපි දැන් මේ උපාදානය කරගෙන තියෙන දේ අපිට කීයටවත් උපාදානය කියන එක හිතෙන් අයින් කරගත්තොත් අපිට බරක් නැහැ, බරක් නැහැ, බැම්මක් නැහැ. මේ උපාදානය කරගන්න දේ නිසා තමයි දස බිම්බර මාර්සෙන ගැටියට බර වෙන්නේ. බිම්බර වෙන්නේ මොකද? උපාදානය නිසා. ඒක නිසා කවුරුත් කල්පනා කරන්න ඕන මේ අපි මේ බර වෙලා තියෙන බිමට ඔය පංචස්කන්ධයම උපාදානය කරගත්ත නිසා, ගන්න නිසා. උපාදානය කරගන්නේ මොකටද? ඇහැ කන නාසය දිවකය මන පිනවන්න, ආස්වාදයක් ලබන්න, ආස්වාදනික. හැබැයි මේ ආස්වාදයේ පිටිපස තියෙන ආදීනවය මොකද වෙන්නේ? නොපෙනි වැහිලා යනවා. කවුද වහන්නේ? තමන්ගෙම මනස මුවහ කරලා ඒක වහනවා. ඇත්ත පෙන්වන්නේ නැහැ, වැරදිදයක් පෙන්වනවා. කවද වංචක ධර්මයෙන් පෙන්වලා තිය වහලා තියෙන්නේ? තමන්ගෙම මනස. මේකයි තේරුම් ගන්න
ඕනේ. අවසරයි අපේ ගෞරවනීය රහතුන් වහන්සේ, මම ලිපියක් කියෙව්වා ආචාර්ය සූර්ය ගුණසේකරයන් ලියපු. ඒකේ තියෙනවා බුදුන් වහන්සේ උපනිස්ථානයේ විදියට පබ්බාජ සූත්‍රයේ සඳහන්ව ඇත්තේ කාලිංග අගනුවර තෝලිස කියලා. එතකොට බඹරගල කියන්නේ තෝලිස ගම.
ඔය කාලිංග රට කියන මෙහෙම එක එක කාලවලට එක එක යුගවලට මේ සිව්හෙලේ නම් වෙනස් වුණා. ඉතින් ඒක නිසා ඒ කොහේ හරි කාලෙකදී ඔය කාලිංග නුවර ඒ වගේ ඔය නමුත් තියෙන්න ඇති. ඉතින් අපිට මේ නම් වලින් අල්ලගෙන වැඩක් නැහැ. මෙතෙන්දි තියෙනවා මේක මේ ස්වභාව ධර්මයෙන්ම සකස් වෙච්ච බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මතාවයක් තියෙනවා. චත්තාරිමානි චානානි. දැන් අද කියන්නේ බඹරගල. ඉස්සෙල්ලා කිව්වේ මොකද්ද? වැවේගම. මුලින් කිව්වේ ඔය පන්තල හදනකොට කියලා තිබුණේ වැවේගම. දැන් කියන්නේ මොකද්ද? බඹරගල. ඊට ඉස්සෙල්ලා ත්‍රිපිටකයේ කිව්වේ මොකද්ද? දැන් මේ මහාචාර්ය පරිණීතාන මහත්තයා කිව්වේ සකපඤ්ඤ සූත්‍රයේ දේශනා කරපු වෙයි කියලා. ඒක ඉන්ද්‍රසාල ගුහාව තිබුණටන්. ඊට ඉස්සෙල්ලා ත්‍රිපිටකයේ තියෙනවා මේ අම්බලාට්ටිකාවන්නේට වඩා උතුරෙන් පිහිටි මෙහෙම තැනක බෝසත්තුමා උපදුනා කියලා. ඉතින් එක එක කාලෙට එක එක තැන්වලදී මේ නම් වෙනස් වෙලා තියෙනවා එක එක යුගෙන්. ඉතින් ඒක නිසා බොහෝ අයට නම් දාන්න පුළුවන්. එක කාලෙක කිව්ව නම දැම්ම ගමන් වෙන්නේ මොකද? අනික් නම් වලට සංසන්දනය කරන්න ගිය ගමන් වර්ධිනවා. ඉතින් ඒක නිසා එක එක පුද්ගලයන්ගේ දැනුමක් මිසකේ ඔය දැක්මක් නෙමෙයි. දැනුමෙන් කියන දේ වර්ධිනවා. දැක්මෙන් කියන දේ පරමාර්ථ ධර්මයක් කවදක්වත් මේ චත්තාරි මානිටානානි වෙනස් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. හේතුව මේක ධර්මතාවයෙන් එකම දේශාංශක රේඛාවක එක සමාන දුරෙන් මේ ස්ථාන හතර තියෙන බව මහා පරිනිබ්බාන සූත්‍රයේ අනුපස්සෙන් ඡේදයේ චත්තාරි මානිටානානි කියන විග්‍රහය කරලා තියෙනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. ඒ මොහොතවල වල අපිට ඇතිවෙන උපාදානයන් චතුරාරක්ඛා හරහා අපි ප්‍රායෝගිකව කොහොමද පාන කරගන්නේ?
කවුද මේ ප්‍රශ්නේ අහුවේ? අත උසන්නකො. ආ මොකද්ද ආයි ප්‍රශ්නේ අහන්නකො.
අපි ඒ අවස්ථාවන් වල අපේට සිතට ඇතිවෙන දේවල් හරහා අපි උපාදානය කරගන්න දේවල් චතුරාරක්ඛා කොහොමද අපි ප්‍රායෝගිකව?
චතුරාරක්ඛා කියන්නේ මොකද්ද? මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති,
බුද්ධානුසති.
දැන් තරහක් ආපු වෙලාවට මෙත්තානුසතිය ගත්තොත් චතුරාරක්ඛා වැඩිනවද නැද්ද? එතකොට තරහක් ආවොත් ඒක ප්‍රතිඵලය මොකද්ද? හිත කිලුටු වීම. අපි ඒ තරහ පාන කරලා එතෙන්ට මෙත්තානුසතිය ගත්තොත් චතුරාරක්ඛා පූර්ණ වෙනවා, හිත පිරිසිදු වෙනවද නැද්ද? ඒ වගේම ප්‍රිය මනාපදයකට ඇලුනොත් අපි රාගයෙන් හිත කිලුටු කරගන්නවා. අසුභානුස්සතිය වැඩුවොත් දැන් දෙවෙනි එක තමයි චතුරාරක්ඛාවල චතු කියන්නේ හතර, මෙත්තානුස්සතිය, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. ඒ නිසා දැන් හිතට ප්‍රිය මනාපදයක් ආපුලාවට හැටගන්නට නාසයට දිවට කයට මනට හයට මෙන්න පුළුවන්. ප්‍රිය මනාප රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස ධම්ම ඒක තේරුම් ගන්න ඕන. ඒ වෙලාවේ අපි අන්තවාදී ලෙස අන්තගාමී ලෙස ඒ රූපය ශබ්දය ගඳ සුවඳ රස උපාදානය කරගත්තොත් හිල කිලුට වෙනවා. ඉතින් ඒ වෙලාවේ අසුභානුස්සතිය වඩලා අපේ හිත පිරිසිදු කරගන්න පුළුවන්. සුභ බව අත්හැරලා, අසුභ කියන්නේ සුන්දර බව, ගිනි ගන්නා බව අත්හරිනවා. සුභ කියන්නේ මොකද්ද? සුන්දර බව. සුන්දර කියන්නේ මොකද්ද? දර සුන්නුනහම මොකද්ද ඇතුළට එන්නේ? ගිනි. එනිසා මේ එකොළොස් ගින්නම අත්තරින්න පුළුවන් අසුභ අනුස්සතිය වඩලා. පටිකූල මනසිකාරයෙන් අසුභ අනුස්සතිය වඩන්න පුළුවන්. ධාතු මනසිකාරයෙන්, නවසියතු මනසිකාරයෙන්, ආනපාන සති සමාධියෙන්, ඒ වගේම අසුභ අනුස්සති, මෙත්තා අනුස්සති, මේ උඟක් ක්‍රමවලින් අසුභ අනුස්සතිය වඩන්න පුළුවන් චතුරාරක්ඛා වල. ඉතින් ඒක නිසා අපි අර ප්‍රියමනාපදයට ඇලෙන්න එන උපාදානය කරගන්න, අල්ලගන්න, බැඳෙන්න එන බන්ධනයකට, හිරේකට අහුවෙන්න යන වෙලාවේ අසුභානුස්සතිය වැඩුවොත් චතුරාරක්ඛා පූර්ණ වෙනවා. ඊට පස්සේ දැන් අර තරහක්, ද්වේෂයක්, වෛරයක් වෙන වෙලාවේ මෙත්තානුස්සතිය වැඩිය යුතුයි. රාගයක් මේ උපාදානයක් වෙන වෙලාවේ, ප්‍රියමනාපදයට ඇලෙන්න වෙලාවේ අසුභානුස්සතිය වැඩිය යුතුයි. දැන් මේක වඩලා අපි ඊගාවට මේක කල්පනා කරන්න ඕන. අපේ හිතේ මුල් බැහැගෙනයි තියෙන්නේ මේ රාගය, ද්වේෂය, මෝහය මතුනේ. ඒ නිසා අර නිත්‍ය බව, සුඛ බව, අත්ත බව හිතෙන් උදුරා දමන්නට අනිත්‍ය, දුක්ඛ, අනාත්ත අනුපස්සනා කළ යුතුයි. ආ හොඳයි, අහන්න ප්‍රශ්නේ අහන්න.
ගරු අරහතුන් වහන්සේ, ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මට දැනගන්න ආසයි, අපි දැන් මෙහෙම ඔබ වහන්සේකින් ප්‍රශ්න අහනකොට අපි වාහපව ණය ගන්න තුනක පටලැවෙනවද? කරුණාකර පැහැදිලි කරලා දෙන්න.
නෑ, ණය ගන්න දිනුවකට පැටලෙන්නේ නෑ. ප්‍රශ්න අහනකොට ප්‍රශ්නේ අහලා මේක පිළිවෙත මාර්ගයේ මේ පරියාප්ති ධර්මයේ තේරුම් ගත්තොත් මේ කියා දෙන දේ නියම විදියට නිවැරදිව ප්‍රායෝගිකව අනුගමනය කළොත්, තමන්ගේ හිත පිරිසිදු කරගත්තොත්, තමන්ගේ හිතේ නිබ්බිදා කියන தත්වය ඇති කරගත්තොත්, තමන්ගේ හිතේ රාගයෙන් වෙන් වෙලා විරාගී தත්වයටත්, අර රෝධ ගැහිමෙන් වෙන් වෙලා නිරෝධ தත්වයටත්, අර උපාදානයේ හිටෙන් අයින් කරගෙන අනිසිතෝච විහෙරති නච්චකින්චි ලෝකේ උපාදීතිකින් තත්වය තේරුම් ගන්නටත් පුළුවන් වුණොත් ඒ අනුව තමන්ගේ හිත පිරිසිදු වෙනවා. පිරිසිදු වීමත් සමග මේ මම දරන උත්සාහය නිසා යම් කිසි කෙනෙකුට යහපතක් වෙනවා, මඟඵල ලැබෙනවා, මේ සංසාර දුකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන්. ඒ අනුව ණයෙන් මිදී නිදහස් වෙනවා. ඒක අහලා ප්‍රශ්නේ ඇහුවේ අර හිල් හොයන්න නම්, අඩුපාඩු හොයන්න නම්, වැරදි හොයන්න නම් ඒක අහගත්තත් අනුගමනය කරන්නේ නැහැ, භාවිතයට ගන්නෙ නැහැ. තවත් එකට එක කරන්න අඩුපාඩු හොයන්න කටයුතු කරනවා. එහෙම වුණොත් නම් ණය වෙනවා. ඒ නිසා සමහරු දැන් මේ ප්‍රශ්න අහන අය යහපත් චේතනාවකින් තමන් නොදන්නා දේ දැනගන්නත් අහනවා. ඒ වගේම තමන් මෙතෙක්කල් දැනගත්ත දේ වැරදිද හරිද කියලා ඒත් ප්‍රශ්න අහනවා. ඒකත් වරදක් නෑ. හැබැයි අර අඩුපාඩුවක් හොයන්න, හිල් හොයන්න, එකට එක කරන්න, අර සත්‍යං විහාය මතිසත්‍යක වාදකේතුන් වාදාපිරෝ මතවරං අතියන්ද භූතං විදිහට කටයුතු කරනවා නම් එතෙන්දි නම් ඒ පුද්ගලයා ණය වෙනවා. ඒක නිසා මේක මේ මාර්ගය මේ පිළිවෙත තමන්ගේ පිරිසිදු බව සඳහා, පිරිසිදු කර ගැනීම සඳහා, විමුක්තිය සඳහා උපකාර කරගන්නවා නම් මේක අහලා මේ පාර අනුගමනය කළා ණය මිදී නිදහස් වෙනවා, නැත්නම් ණය වෙනවා. ඒකයි ප්‍රතිපලය.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, තෘතීය ප්‍රතිපදා සූත්‍රයේදී දේශනා කරලා තියෙන තෘතීය ප්‍රතිපදා සූත්‍රයේ දුක්ඛාපටිපදා කිප්පා පිඤ්ඤා කියන කාරණය,
ඔව්,
දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා කියන කාරණය,
ඔව්,
සුඛාපටිපදා කිප්පා විඤ්ඤා කියන කාරණය,
ඔව්,
සුඛාපටිපදා කිප්පා විඤ්ඤා කියන ධර්ම කාරණය කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න.
ඔය තියෙන්නේ මෙමයයි, උතන් තියෙන්නේ ප්‍රතිපදා දෙකයි නිවනට උපකාර වෙනවා. සුඛාපටිපදා දුක්ඛාපටිපදා දෙකෙන්ම නිවන් දකින්න පුළුවන් දකපුවායි ඉන්නවා. ඒ වගේම එක එකේ සුඛාපටිපදාවෙත් තියෙනවා කිප්පාපටිපදා දඤ්ඤාපටිපදා, දුක්ඛාපටිපදාවෙත් තියෙනවා දඤ්ඤාපටිපදා කිප්පාපටිපදා. දඤ්ඤාගේ පටිපදා කියන්නේ මොකද්ද? ධ්‍යාන ලැබලා ධ්‍යාන හරහා යන පාර. කිප්පාපටිපදා කියන්නේ ධ්‍යාන නොලබාම සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගෙන යන පිළිවෙත. ඒ නිසා යම් කිසි අයට දැන් සමහරු ඇත්ත වශයෙන්ම මේ නිවන් මඟ බොහොම සුඛාපටිපදාව. නමුත් සමහර අයට මේක බහම දුක්ඛාපටිපදාවක් වුණා. එදාම එහෙම දෙපැත්තක් තියෙනවා. එහෙම තියෙනවා. හැබැයි දැන් ඔය මහත්තයා කියපු ඔය දෙ තියෙන්නේ කොහෙද කියලා දන්නවද? කොහෙද ඔක විග්‍රහ කරලා තියෙන්නේ? මේ දුක්ඛාපටිපදා සුඛාපටිපදා බුදුහාමුදුරුවෝ වචන දෙකක් හැටියට ත්‍රිපිටකේ තියෙනවා. නමුත් ඔක විග්‍රහ කරලා තියෙන්නේ කොහෙද?
ඒක නම් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ.
ආන්න ඒකනේ. මේක තියෙන්නේ මොකද දන්නවද? මේ නෙට්ටි ප්‍රකරණී කියලා පොතක් තියෙනවා. මොකද්ද පොත? එහෙමනම් පිටකෝපදේශය කියලා තවත් පොතක් තියෙනවා. නෙට්ටි ප්‍රකරණයත් පිටකෝපදේශයත් බුදුහාමුදුරුවෝ ජීවමාන කාලෙ හිටියේ කාලේ ලියපු පොත් නෙමෙයි. කොයි කාලෙද ලිව්වේ? බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 300කට විතර පස්සේ හෙළඹීමේදීම යම් යම් අය ලියපු පොත් දෙකක් පිටකෝපදේශයත් නෙට්ටි ප්‍රකරණය. ඒ පොත් දෙකේ තමයි ඔය දුක්ඛාපටිපදා සුඛාපටිපදා දඤ්ඤාපටිපදා කිප්පාපටිපදා පැහැදිලිව පොත් දෙකක් හැටියටම විග්‍රහ කරලා තිනවා නෙට්ටි ප්‍රකරණේ පිටකෝපදේශය. අපේ මේ බුදු දහමේ පිටකෝපදේශයක් තිබුණේ නැහැ. දැන් අද ඔය තියෙන අර නදිමාලෙන් නිකුත් කරපු පොත් මාලාවේ තියෙනවා පිටකෝපදේශයක්. ඔය පිටකෝපදේශය අරගෙන ඔය මාත්‍ය සංඥාපනය කියවලා බලන්න. කොහෙන්ද මේ පිටකෝපදේශය ගෙනාවේ කියලා. බුරුම රටේ තිබිච්ච පොතක් තමයි ගෙනත්ලා අපේ සිංහල භාෂාවට පරිවර්තනය කරලා මේ අද පිටකෝපදේශය හැටියට ලියලා තියෙන්නේ. සමහර අය පිටකෝපදේශය පසුකාලීනව ත්‍රිපිටකයටත් වඩා බොහොම අගේ කොට සලකලා දැන් අදටත් ඉන්නවා. මම දන්න මගේ මිහිටවත් අර ලබුනෝරුවේ ඉන්න මාංකඩවල සුදත්තන හාමුදුරුවන්ගේ මොකද්ද එකම පොත? පිටකෝපදේශය. හැබැයි ඒක බුද්ධ දේශනාවක් නෙමෙයි, ඊට පස්සේ ලියපු දෙයක්. ඉතින් ඒක නිසා අර දුක්ඛාපටිපදාවේ දෙනවා. මේ බුද්ධ දේශනාව මේ දැනගන්න නම් ඔය පොත් කියවලා සජ්ජායනා කරලා ඕවා කරලා විතරක් හරියන්නේ. මේකේ අතීතය හොඳට හොයලා බලන්න ඕන. කොයි කාලේ කවුරු කොතනදී මොන කරුණක් කරවයා මේ වගේ පොත් ලියලා තියෙනවද? මේවා බුද්ධ දේශනාවද? එහෙම නැත්නම් මේවා පස්සේ ආපු අටුවා ටීකා ටිප්පණි වලට ලයිට් කියන එක බලන්න ඕන. එහෙම සර්. එහෙම තේ නැත්නම් ඒක වැඩක් නෑ.
নমস্কার වේවා. අවසරයි අරහතුන් වහන්සේ. අලෝභ අදෝස අමෝහ සිතුවිලි විඥාන විඥානයේ ආහාර සඳහා ඉවහල් වෙන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.
දැන් මේ මහත්යාගේ ප්‍රශ්නේ බොහොම හොඳ වැදගත් ප්‍රශ්නයක්. අපේ හිතට එනවා ලෝභ දේශ මෝහ කියලා තුනක්. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවක් තියෙනවා ත්‍රිපිටකේ බුද්ධ දේශනාවේ අලෝභ අදේශ අමෝහ. තුන්වෙනි අවස්ථාව ලෝභක්කය ද්වේෂක්කය මෝහක්කය. මේ මොකද්ද ත්‍රිපරි වටේ? දැන් එන එන ලෝභය, එන එන දේශය, එන එන මෝහය අත්දැරීම මොකද්ද? අලෝභ අදේශ අමෝහ. හැබැයි ඉපදීම නවත්තලද? ලෝභ දේශ මෝහ ඉපදීම නවත්තලද? නෑ. එන එන ලෝභය දේශය මෝහය අත්දැරීම අලෝභ අදේශ අමෝහ. එතකොට එතන නිවන තියෙනවද නැද්ද? නිවන නෑ. හැබැයි තාවකාලිකව සහනයක් සංසීමක් සුවයක් තියෙනවද? තියෙනවා. නිවනට උපකාර කරගන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි අපි මේ නිබ්බානගාමී වෙන්න මේ බාන් තුන කපා දාන්න නම් රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කරන්න ඕන. ඒ කියන්නේ මුල කපන්න ඕන. දැන් මෙතන බුදුහාමුදුරුවෝ දේශනා කළා සම්මාදිට්ඨි සූත්‍රයේ, කුසලං පජානාති අකුසලං පජානාති, කුසල මූලං පජානාති අකුසල මූලං පජානාති. කුසල මූල තුන මොකද්ද? අලෝභ ආදේශ අමෝහ. අකුසල මූල තුන මොකද්ද? ලෝභ දේශ මෝහ. ඒ නිසා ලෝභ දේශ මෝහ කියන මේ අකුසල් මූල තුන කපා දැමීමයි රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ. නමුත් පෘථග්ජන පුද්ගලයෙකුට එකපාරටම රාග දේශ මෝහ කියන මුල් තුන, කෙලෙස් මුල් තුන කපන්න ක්‍රම තියෙනවා. බැරි අයත් ඉන්නවා. බැරි ක්‍රමයක් තියෙනවා. ඒ නිසා අර අලෝභ ආදේශ අමෝහ තේරුම් ගත යුතුයි. තේරුම් අරගෙන තමන්ගේ හිතේ යම් තාක් දුරට පිළිවෙත ප්‍රතිපත්තිය අනුගමනය කරන්න පුළුවන් විදිහට එන එන රාගය, ද්වේෂය, මෝහය අත්හැරීම ආනපාන සති සමාධියෙන් කරන්න පුළුවන්. එතකොට එහෙම කරගෙන යනකොට අපි අර දන්නේම නැතුව අර ධම්මේසු ධම්මානුපස්සනාවේ පිහිටලා අර පංචකාම නීවරණ ධර්ම, ඒ වගේම පංචස්කන්ධ උපාදානිය, ඒ වගේම ආයතනික රටාව, ඒ වගේම සත්පුජ්ජංග පූර්ණේ වුණාම අර මුල් තුන කැපිලා යනවා. ඉතින් ඒක නිසා අලෝභ ආදී සාමෝහ නිවන නෙමේ. හැබැයි නිවනට මාර්ගයේ උපකාර වන දේ. ඒ වගේම අර මෝහ මුල, රාග මුල, ද්වේෂ මුල තියෙනකල්, උපදිනකල් රාගය, ද්වේෂය, මෝහය සෝතාපන්න, සකදාගාමි, අනාගාමි වත්තේත් ඉන්න පුළුවන්. හැබැයි අරහත් තත්වයට පත්වීමේදී, අරහත් මාර්ගයේ නෙමේ ඵලයට පත්වීමේදී අර රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ කියන පූර්ණ විමුක්ති ඥාන දර්ශනය, විමුක්ති මාර්ගය පූර්ණය වෙන්නේ. මේක වෙනසක් තියෙනවා. වෙනස තේරුම් ගත යුතුයි. ඒකයි.
දීර්ඝායු වේවා.
අරිහතුන් වහන්සේ අවසරයි. මේ ප්‍රශ්න වලට ඔබ වහන්සේගෙන් හැර වෙන කිසිම කෙනෙකුගෙන් පිළිතුරු නොලැබෙන නිසා මේ ප්‍රශ්නේ අහන්නේ. රාහුල කුමාරයා සාමණේර අවදීයේදීම අරිහත් භාවයට පත් වුණ බව අපි දන්නවා, සඳහන් වෙනවා. නමුත් එතනින් එහාට උන්වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කරලා එහිදී පිරිනිවන් පාපු බව තමයි එක්තරා ධර්මදේශනාවකදී සඳහන් වුණේ. ඔබ වහන්සේගෙන් මෙයට නියම පිළිතුර අපේක්ෂා කරනවා.
රාහුල කුමාරයා අවුරුදු දැන් 8 විතර තමයි අර බුදුහාමුදුරුව සුද්ධෝදන රජුරුවන්ගේ මාලිගාවට එහෙම නැත්නම් කපිලවස්තුපුරට, අද නම් ওই දිඹුලාගලතුමාගේ මාලිගාව තිබුණේ කපිලවස්තුපුර, ඒ කිඹුල්වත්නුවරට අද දිඹුලාගල වුණ තැනට බුදුහාමුදුරුව ගියේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 7 ගියාම. දැන් එතකොට අවුරුදු ගණනාවක් ගියාට පස්සේ එකපාරට ගියේ නැහැ. දැන් සුද්ධෝදන රජුරුව නොයෙකුත් ඇමතිවරු ගෙව්වා, නොයෙකුත් පණිවිඩ ගෙව්වා, හරි ගියේ නැහැ. දැන් සිද්ධාර්ථ කුමාරයා ඉපදෙලා දැන් අවුරුදු 8 විතර වෙනවා. රාහුල කුමාරයා ඉපදිලා අවුරුදු 6ක්ම හිටියානේ සිද්ධාර්ථ කුමාරයා. මහා විනික්මන කරලා මේ දුෂ්කර ක්‍රියා කරලා ඊට පස්සේ බුද්ධත්වයට පත් වෙලා ජම්බුද්ධි මේ අර රජගහනුවරට ආවා. එතෙන්දිත් අවුරුද්දක් ගියා, අවුරුදු 7යි. ඊට පස්සෙත් අවුරුද්දකට පස්සේ තමයි බුදුහාමුදුරුව කපිලවස්තුපුරේට ආවේ. එතකොට රාහුල කුමාරයාට අවුරුදු 8ක් හෝ 9ක් උපරිම ඇති. අවුරුදු 9දී තමයි රාහුල කුමාරයාව අර බුදුහාමුදුරන්ට දායාදී ඉල්ලලා ඇරියේ. එතෙන්දි ඊට පස්සේ සාරියුත් හාමුදුරුව අවුරුදු 9දී ඉතර රාහුල කුමාරයාව මහාන කරගෙන ඊට පස්සේ අවුරුදු ගානේ අවුරුදු 18ක් විතර වෙනකම් තවත් අවුරුදු 9ක් සාමනීර හැටියට හිටියා. මොකද රාහුල වාද සූත්‍රේ, මහා රාහුල සාදු අම්බලටික රාහුල වාද සූත්‍රේ, මේ රාහුල වාද සූත්‍ර 3-4ක්ම බුදුහාමුදුරුව රාහුල කුමාරයා වෙනුවෙන් දේශනා කරලා තියෙනවා. කොහොම හරි රාහුල කුමාරයා අවුරුදු 18දී හෝ 19දී මගඵල ලැබුවා. ඊට ඉස්සෙල්ලා මගඵල ලැබුවේ නැහැ. ඊට පස්සේ රාහුල කුමාරයා පිළිබඳව ඊට පස්සේ බෞද්ධ ඉතිහාසයේ කොතනකවත් සඳහනක් නැහැ. කිසි සූත්‍රයක දැන් රාහුල කුමාරයාට ඔය දේශනා කරපු සියලු සූත්‍ර ධර්ම මගඵල ලබන්න අරහත් ඵලයට පත් වෙන්න ඉස්සෙල්ලා දේශනා කරපු සූත්‍ර. ඒ මහා රාහුල වාද සූත්‍රය අනුව තමයි රාහුල කුමාරයා රාහුල අරහතුන් වහන්සේ වුණේ. ඊට පස්සේ මොනියම් හේතුවක් නිසා හෝ මේක වහලා තියෙනවා, විග්‍රහ කරලා නැහැ. රාහුල කුමාරයා පිරිනිවන් පෑවා. අවුරුදු 21ක් යනකොට රාහුල කුමාරයා පිරිනිවන්, රාහුල හාමුදුරුව අරහතුන් වහන්සේ පිරිනිවන් පෑවා. ඊට පස්සේ කිසි තැනක ත්‍රිපිටකේ දැන් අඩුගානේ එහෙම රාහුල අරහතුන් වහන්සේ හිටියානම් බුදුහාමුදුරුව පිරිනිවන් පානකොට හරි අර කොහෙදී හරි නඳහනක් වෙන්න එපා. ඊට පස්සේ කිසි තැනක කවුරුත්ම දන්නේ නැහැ මොන හේතුවක් නිසා හෝ මේ රාහුල අරහතුන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 21න් පස්සේ එයා ගැන කිසි තැනක සඳහනක් බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ සාහිත්‍යයේ ඉතිහාසයේ කොහෙවත් සඳහනක් නැහැ. දැන් බැරි වෙලාවක් රාහුල හාමුදුරුව හිටියානම් රාහුල අරහතුන් වහන්සේ අර ධර්ම සංගායනාවේදී හරි එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ පිරිනිවන් පෑවෙදී හරි එහෙම නැත්නම් රජගහනුවරින් පිටත් වීමේදී හරි කොහෙදී හරි නම සඳහන් ඉන්නෙපා. ඒ කිසි තැනක සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා අවුරුදු 21න් පස්සේ දැන් අවුරුදු 21ක් වෙනකොට රාහුල අරහතුන් වහන්සේට බුදුහාමුදුරුවත් අවුරුදු 70 ගණනක් විතර වෙලා. එතකොට 70 ගණන් නෙමෙයි කොහොමත් 29 දිනේ හම්බුනේ, 29යි 21යි 30යි 50ක් විතර වෙලා. අවුරුදු 50න් විතර පස්සේ බුදුහාමුදුරුවන්ට හෝ ත්‍රිපිටකයේ හෝ බෞද්ධ සාහිත්‍යයේ හෝ කොතැනකවත් මේ රාහුල අරහතුන් වහන්සේ ගැන සඳහනක් නැහැ. ඒ කියන්නේ පිරිනිවන් පාලා තියෙනවා යම් හේතුවක් නිසා. පස්සේ කාලෙක ලියපු කොහේ හරි අටුවාවක තමයි දිව්‍ය ලෝකෙට වැඩම කළයි කියලා තියෙන. දිව්‍ය ලෝකෙට නෙමෙයි වැඩම කළේ, පිරිනිවන් පෑවා, පරිනිබ්බාණයට පත් වුණා.
එතකොට යසෝදනා දේවිය මහනබවට පත් වුණා උන් එතුමියත් අරිහත් භාවයට පත් වුණා කියලා සඳහන් වෙනවා.
ඔව් ඒක හරි.
ඒක පස්සේ මම පාපු විස්තරයක් කොහෙවත් නැහැ.
ඔව් ඒවා ඉතින් ඒ කාලේ දැන් නමුත් එකම දැන් අරහත් මෙහෙණියන්ගේ අතරින් අර ගෝතමී කිරිමව විතරයි පිළිබඳව විතරයි ත්‍රිපිටකේ තියෙන්නේ. ඒක නිසා දැන් ඔය මේ මර්ධන් කඩවලට මෙහා තියෙන මාතා කන්ද මෙහෙණි ආරාම කන්ද මේ මෙහෙණි ආරාම කන්දේ තමයි දැන් බුදුහාමුදුරුවෝ හිටියේ අර අනාථපිණ්ඩ සුමා හැදුවේ අද රිටිගල තියෙන ජේතවන ආරාමේ ඒ සියලු අරහත් මෙහෙණියන් මහන්සලාට මේ ගෞතමී දේවියටත් ඒ වගේම යසෝදරා දේවියටත් ඒ වගේම එයාත් සමග මහාන වූ මගපල ලැබූ සියලු අරහත් මෙහෙණින් වහන්සේලාටත් මේ වැඩ වාසය කරන්න තමයි අර මාතා කන්ද මෙහෙණි ආරාමේ මානව කන්ද කියන තැන හදලා දුන්නේ. එතන තියෙනවා අඩු වශයෙන් ගල් ගුහා කුටි 10 ගානකට ඉන්න පුළුවන් තැනක් හදලා දීලා තිබුණා. ඒ එතන තමයි වැඩ වාසය කළේ. ඉතින් ඒක දැන් ඒ පිළිබඳව සමහර විටක බුදුහාමුදුරුවෝ පිටිනුවන් පෑවට පස්සේ වෙන්න පුළුවන් යසෝදරා මෙහෙණින් වහන්සේ දේවිය මේ අරහතුන් වහන්සේ පිටිනුවන් පෑවේ කියන සඳහනක් නැහැ. ත්‍රිපිටකේ සඳහන් නැහැ. දැන් මේ කවුරුත් හිතනවා මේ බුද්ධ වාසිතේ මේ බුදුහාමුදුරන්ගේ දේ සියලු දේ ওই ත්‍රිපිටකයේ හෝ කොහේ හරි තියෙනවා කියලා. නෑ. බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තුල දේශනා කරපු සියලු දේ සියලු ධර්මයේ සියලු කරුණු කාරණා ත්‍රිපිටකයේ හෝ කොහෙවත් නැහැ. හේතුව මොකද? දැන් මුල් අවුරුදු 20ක් තුල බුදුහාමුදුරුව ජීවත් වුනේ අර රජගල අර අම්පාරේ රජගහනුවර වේළුවනාරාම. අවුරුදු ඊට පස්සේ අවුරුදු අවසාන අවුරුදු 22ක් හෝ 3ක් තමයි ඔය රිටිගල ජේතවනාරාමේ අනේ පිඩුසිට මහදා දුන්න ජේතවනාරාමේ වැඩවාසි. මේ ආනන්ද හාමුදුරුව ධර්ම භාණ්ඩාගාරික වුණේ අවුරුදු කීයකට පස්සේද? අවුරුදු 22කට පස්සේ. එතකොට දැන් මේ ආනන්ද හාමුදුරුවන්ට අහගන්න ලැබුණු ටික පමණයි අද ත්‍රිපිටකයේ හැටියට පස්සේ අර පළවෙනි ධර්ම සංගායනාවේදී ඉදිරියට මතු කළේ. එක්ක ආනන්ද හාමුදුරුව එහෙම නැත්නම් මහා කාශ්‍යප හාමුදුරුව ඒ වගේ ඒකට මුල් වූ අය අහගත්තු දේවල් දැනගත්තු දේවල් ටික පමණයි. නමුත් මේ මුල් කාලේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු බොහෝ දේවල් බුදුහාමුදුරුවෝ සියල්ල දේශනා කළා. නමුත් ඒ කිසි දෙයක් අද ත්‍රිපිටකය හැටියට අපිට කියවගන්න කියවන්න කොහෙවත් කවුරුවත් ලියලා නැහැ. කවුරුවත් පාඩම් කරගෙන ආවෙත් නැහැ. කවුරුවත් පාඩකගෙන ආවෙත් නැහැ. ඒක නිසා බොහෝ කොටසක් යටපත් වෙලා ගියා. නමුත් බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුල බොහෝ දේවල් අර දිවාරය නොතක මේ සියලු ධර්මය දේශනා කළා. ඒවා ඉන් අපිට බොහොම ටිකයි ඉතුරු වෙලා තියෙනවා. හැබැයි කෙනෙකුට නිවන් දකින්න ওই මුළු ධර්මයම පාඩම් කරගන්න කියවා ගන්න සත්‍යයනා කරන්න ඕනේ නැහැ. එක දෙයයි තේරුම් ගන්න ඕන. ඒ එකම දේ තමයි තමන්ගේ හිත පිරිසිදු කරගන්න ක්‍රමය මොකද්ද? හිත කිලුට වෙනව නම් ඒ කිලුට වෙන දේ හිතෙන් අත්තරින්නේ කොහොමද? මෙන්න මේ දෙක තේරුම් ගත්තොත් අස්සපස්ස කරන්න පුළුවන්. ඒක තමයි සබ්බ පාප පස්ස කිරීමත් කුසල අස්ස කිරීමත් ඒ අනුව සච්චිත්ත පරියෝදපණං ඒතං බුද්ධ අනුශාසන. ඒතං බුද්ධ අනුශාසන කිව්වේ දැන් අද අනුවිට ඔය සම්මත සම්ප්‍රදායිකයි ඒ සියලු බුදුවරුන්ගේ අනුශාසන නෑ භව උදුරා දමන්නට උපකාරක අනුශාසනය බුද්ධ අනුශාසන. බුද්ධ කියන්නේ භව උදුරා දැමීම. ඒ නිසා තව කෙනෙකුගේ රාග භව ද්වේෂ භව මෝහ භව උදුරා දමන්නට උපකාරක අනුශාසනය ඒතං බුද්ධ අනුශාසන. නැතුව බුදුහාමුදුරුවෝ දේශනා කරා කියන එක නෙමෙයි මේක භව උදුරා දැමීමට කළ අනුශාසනය. ඒ අනුව සබ්බ පාප පස්ස අකරණ. පස්ස කියන්නේ ඒකයි. ඒවගේම කුසල අස්ස ඔතන් තියෙන අස්ස පස්ස ඔතන් තියෙන ආනපාන ඔතන් තියෙන කරණියා කරණිය ඔතන තියෙන සේවිතබ්බා සේවිතබ්බා මේ දෙක තේරුම් ගත්තොත් සචිත්ත පරියෝධපනං සචිත්තේ පූර්ණ වශයෙන් පිරිසිදු වෙනවා ඒකයි බෞද්ධරා දමන්නට බුදුහාමුදුරුව සියලු බුදුවරුන් සියලු ආර්යයන් වහන්සේලා සියලු මගපලලාවින් දේශනා කරන්නේ බව උද්දරා ගමන්නට උපකාරක ධර්මය. එකයි බුද්ධ ධර්මය. වෙන මොකක්වත් නෙමෙයි.
අවසරයි ගෞරවනීය අරියතුන් වහන්සේ කෙටි ප්‍රශ්න දෙකක් අහනවා. යම් කිසි කෙනෙකුට පච්චේක බුදුන් දවස අවශ්‍ය නම් නිවන් දකත හැකිද?
පච්චේක බුද්ධත්වයට පත් වුණොත් පමණයි නිවන් දකින්න පුළුවන්. පසේ බුදුහාමුදුරුවන්ට නිවන් දකින්න පුළුවන් වෙන්නේ ස්වයම්භූ ඥානෙ. ගුරු උපදේශ රහිතව, පරප්‍රත්‍ය රහිතව, කාගෙන්වත් බණ අහන්න බෑ, අහන්න නෑ. අර ධම්මසුනි ජාතිකය කියලා තින්නේ එකයි. හැබැයි ඒ පච්චේක බුදුහාමුදුරුවොත්, ලෞතුරා බුදුහාමුදුරුවොත්, චතුසත්‍ය අරහත් බුදුහාමුදුරුවොත් තුන් දෙනාම නිවන් දැක්කා. හැබැයි පච්චේක බුදුහාමුදුරුවන්ට තව කෙනෙකුට තමන් ඒ කරගත්ත දේ, ඒ පාර, ඒ මාර්ගය, ඒ පිළිවෙත අර්ථ ධර්ම නිරුක්ති හැටියට කියා දෙන්නත් බෑ, කියා දෙන්න අහන්න කෙනෙකුත් ඒ කාලේ නෑ. අබුද්ධෝත්පාද කාලෙක විතරයි පච්චේක බුදු කෙනෙක් බුදු වෙන්නේ. බුද්ධෝත්පාද කාලයක පච්චේක බුදු කෙනෙක් බුදු වුණා කියන්නේ නම් සුස්ක විදර්ශක අරහතුන් වහන්සේ. ඒක නිසා හැබැයි වෙනස තියෙන්නේ දැන් සුස්ක විදර්ශක අරහතුන් වහන්සේලා දිගටම හිටියා. නමුත් තව කෙනෙකුට මේ මාර්ගයේ පාර කියා දෙන්න බෑ. තමන්ගේ වැඩේ කරගත්තා. අර පච්චේක බුදුහාමුදුරුව අබුද්ධෝත්පාද කාලයක කාගෙන්වත් බණ නොඅහ තමන්ගේම ශක්තියෙන් එහෙම ඉසගිලි සූත්‍රයේ පැහැදිලිව තියෙනවා පච්චේක බුද්ධත්වයට යන්න පුළුවන්. පච්චේක බුදු කෙනෙක් පසේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ ධර්මයේ නැති අබුද්ධෝත්පාද කාලයක පමණයි. සුත්ක විදර්ශක අරහත් තත්වයමයි පච්චේක බුදුහාමුදුරන්ට තියෙන්නේ. ඒ නිසා පසේ බුදු කෙනෙක් මේ නිවන් දකින්න ධර්මයේ තව කෙනෙකුට කියන්නෙත් නැහැ. එහෙම කියන්න ක්‍රමයක් ඒ කාලේ තිබුණෙත් නෑ. ඒ ධර්මයේ කිව්වත් අහන ඒ මග අනුගමනය කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා පසේ බුදු කෙනෙකුට පුළුවන් වෙන්නේ තමන්ගේ මග පාර පිළිවෙත පූර්ණ කරගෙන තමන්ගේ නිබ්බානගාමී පාර පූර්ණ කරගන්නවා. තව එක කෙනෙකුටවත් ඒ ධර්මය නැවත අනික් අයට උපකාර වන ආකාරයට කියන්න, දේශනා කරන්න, මගඵල පෙන්වන්න පුළුවන් කමක් නෑ. ඒකයි.
එහෙමයි ස්වාමීන් වහන්ස. අනිත් ප්‍රශ්නය මේ එහි බික්කු භාවය පොඩ්ඩක් අහලා තියෙනවා, ඒ ගැන පොඩ්ඩක් පහදලා දෙන්න.
ඔව්. එහි බික්කු දැන් අද ඕක මාගදී වචන දෙකක්. එහි බික්කු. එහි පස්සිකෝ කියලා තියෙනවනේ. එහි බික්කු. බික්කු කියන්නේ මොකද? බව කය කරන. එහි කියන්නේ මොකද්ද? දැන් ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ. ඔතනක් තියෙනවා ඒහි. ඒහි කියන්නේ ඒ ආකාරයට යම් කිසි කෙනෙක් බව කය කරන්නට එකපාරටම ගිහියේ කැටියට හිටිය පුද්ගලයෙක් මේ බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා මේ රාග බව, ද්වේෂ බව, මෝහ බව කය කරන්නට යම් ශක්තියක් ලැබුණොත් අන්න ඒ පුද්ගලයා බික්කු කියන රත්වයෙන් සංඝ කියන තත්වයට පත් වෙනවා. ඒ අනුව ඒහි බික්කු සමානයි සංඝ. ඒහි බික්කු සමානයි සංඝ වුණා. සංසාර සම්බන්ධය සදාටම සහමුලින්ම ගහලා දාන්න හැකි ශක්තියක් ලැබුණා. ඉතින් ඒක නිසා මේ ඒහි බික්කු කියන්නේ අර බුදුහාමුදුරන්ගෙන් බණ අහලා තාම සිවුරක් ඇඳගත්තේ නැති කෙනෙක්, ගියේ කැටියට ඉන්න කෙනෙක් අර සංඝගතයට මගපල ලබන්න පුළුවන් වුණා. ඒකයි ඒහි බික්කු. බව කය කරන්න පුළුවන් ශක්තියක් හැකියාවක් ලැබුණා. ඒ අනුව ඒ අයට ධර්මතාවයෙන් අර අරහත් ධජය ලැබෙනවා. ඒක ධර්මතාවයක්. කවුරුත් හිතුවත් නැතත් ධර්මතාවයෙන් අරහත් ධජය ලැබෙනවා. දැන් ඒක මේක තේරුම් ගත්තේ නැති එක, මේ භික්ඛු කියන්නේ අද මේ කියන භික්ෂු නෙමෙයි. භික්ෂු කියලා වචනයක් තිබුණා පස්සේ කාලෙක. නමුත් බුදුහාමුදුරන්ගේ කාලේ තියෙන භික්ඛු කියන්නේ භව ක්ෂය කිරීම, රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් උදුරාස් කරන්නට අපකප වී කටයුතු කරන පුද්ගලයා භික්ඛු. ඉතින් ඒක නිසා භික්ඛු සංඝ වෙනවා. සංඝ වුණා කියන්නේ මගඵල ලැබුවා. ඒ අනුව එහි භික්ඛු කියන தত্ত্বය. නැතුව දැන් මේ සිංහල ත්‍රිපිටකයේ පරිවර්තනය කරලා තියෙන අද ඔය සිංහල හාමුදුරුවෝ කියන කොටත් එවමහන කියලා කතාවක් ඔතන නැහැ. අද කියන්නේ එවමහන කියලා බුදු හාමුදුරුවෝ කතා කළා. එහෙම එකක් නෙමේ. භව කය කරන්නට ඒ පුද්ගලයෝ රාග භව, ද්වේෂ භව, මෝහ භව කය කළා, කපා දාලා, ඒ කියන්නේ රාගක්කයෝ, ද්වේෂක්කයෝ, මෝහක්කයෝ කියන ලැත්තෙන් අර මගඵල ලැබුවා කියන එක. ඒකයි ඒ හිමිකු භාවය කියන්නේ.
අතිගෞරවනීය අරහතුන් වහන්සේ, අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම් කියන මේ දෙකේ අර්ථය පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න.
අද මේ කරන්නේ ඔය පෙළපාලි යන්නේ, ඔය විප්ලව කරන්නේ ඔක්කොම මොකද්ද? දැන් මහාන වෙච්ච අය ඔය යන්නේ පෙළපාලි, තව 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 නොයකව යන්නේ. ඒක මොකද්ද? අනාසනේ සාසනේ නැති කිරීම. ඒකයි අනාසන නිසා. ඒ අයම අගෝචරේ චරන්නම්. දැන් මිනිස්සු කැමතිද ඔය පෙළපාලි යනවට? මිනිසුන්ට කරදර වෙනවද? ඒ අයට කරදර වෙනවද? මේ චර කිරීම ගෝචරද අගෝචරද? අගෝචරයි. දලායින මිනිස්සු දැන් ඔය රූපවාහිනී කාර්යයන්ට නම් හොඳ ව්‍යාපාරයක් මේක. ඒක පෙන්නලා කීයක් හරි හොයාගත්ත හැකි. නමුත් බලන මිනිස්සුන්ගේ හිත කිලුටු වෙනවද? හිත කිලුටු වෙනවා නම් ඒක අගෝචරේ චරන්නම් අනාසනේ නිසින්නම්. සාසනේ නැති වෙනවා. දැන් අපි බලමුකෝ, දැන් ඔය හාමුදුරුවරු ඔය ටිකක් 50ක් 60ක් ඔය මොනට හරි හේතුවකට පෙළපාලියක් ගිහිල්ලා ඊට පස්සේ පොලිසියෙන් ගහලා වත් ඉන්ටර්නෙට් එකේ ලෝකෙ පෙන්නහම මේ සාසනය පිළිබඳව අර බාහිර ලෝකයක් තේරුම් ගන්න හටි කොහොමද? ඒක තමයි අනාසනේ නිසින්නම්. ඒක තමයි අගෝචරේ චරන්. එදත් තිබුණා, අදත් තියෙනවා. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. බෞද්ධයන් හැටියට අපි ආදර්ශමත් විය යුතුයි. අනුන්ටත් මේක අපේ රටෙන් දිය යුතුයි. දිය හැකි එකම මේ ආදර්ශය මොකද්ද? එකම ධර්මය මොකද්ද? මේ බුදුහාමුදුරන්ගේ. හැබැයි මේ අද තියෙන සම්මත බුද්ධ සම්ප්‍රදායික බුද්ධාගමේ ඔය ධර්මයක් බුදුහාමුදුරන්ගේ ධර්මයක් නෑ. ඔය තියෙන මහා සාංගික නිකායෙන් ආපු මේ අර මහායාන බුද්ධාගමෙන් ආපු ඇඳුම් පිදුම් ඇඳුම් පැතුම් එහෙම කීයටවත් බුදුහාමුදුරන්ගේ ධර්මයට ගැළපෙන දේවල් නෙමේවා. අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම්. මේක හැමතැනම මේ ඔය ඒ විතරක් නෙමේ. අපි ඔය දැන් හුඟක් හාමුදුරුවෝ ඉන්නවා කපුරාල්ලා වගේ දේවාල පවත්වාගෙන යනවා, වෙදකම් කරනවා, තවත් මොන දේවල් කරනවානේ. ඒවත් අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්නම්. අර පෙළපාලි යන ඇයට විතරක් නෙමේ, මේ තව නොයෙකුත් දැන් ඔය උසාවියලට යන්නේ තව නොයෙකුත් දේවල් වලට, නඩු වලට, හබ් වලට. ඒ ඔක්කොම අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්. ඒක නිසා මේක තව පැතිකඩ තියෙනවා හුඟක් බලන්න. ඔය වැඳුම් පිදුම් මැදුම් පැතුම් කරනවා නම්, දේවල් පවත්වාගෙන යනවා නම්, ඔය පොල් ගහනවා නම්, පලි ගහනවා නම්, බස් කවි කියනවා නම්, සෙත් කවි කියනවා නම්, පූජා පවත්වනවා නම්, අර අගෝචරේ චරන්නම්. තව තියෙනවා අර බෝධි පූජාවේදී කියන්නේ බුදුගේ අපල දුරු වේවා, එනහුරු අපල දුරු වේවා කියලා. ඒකත් අනවසනේ නිසින්නම් අගෝචරේ චරන්නම්. අර දෙව් මිනිස් අප කෙලවර නිවන් දකින්න ඒකත් අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්. නිවන මහාන දේවල් සියලු දේ අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්න. එනිසා අද බුද්ධාගම බැලුවහම සම්මතෙන් ඔය දැන් ඔය තව නොයෙකුත් තියෙන මේක රෑ වෙනකන් කියන්න පුළුවන් තව කරන දේවල් සියලු දේ අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්. අර වරදාන වරප්‍රසාද ගන්නව නම්, දේශපාලන පක්ෂවල වේදිකාවල කතා කරනවා නම් ඔක්කොම අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්. තව තම යම් යම් අය වර්ණා කරනවා නම්, අර නිකම් ප්‍රශස්ති ගී ගායනා කරනවා නම්, ඒ සියලු දෙනා අනාසනේ නිසින්නම් අගෝචරේ චරන්න.
වහන්සේට දීර්ඝායු වේවා.
සමාවෙන්න අරතුන් වහන්සේ, ඔබවහන්සේගේ අවසරයි. ප්‍රායෝගික ප්‍රශ්නයක් මම මේ භාවනාමේ කටයුතු වල ආනාපාන සතියේදී ඉඳිදී මූණ පාන දීගං වා කියන කාරණිය උඩ, ඒ කියන්නේ මනසේ තැන්පත් වෙච්ච පැරණි දේවල් සම්බන්ධයෙන් මතුවීම් අවස්ථාවල ඒක චතුරාරක්කා ක්‍රමයේ යටතේ භාවනා කිරීම මගින් ප්‍රහාණය කළත්, පසුව ඇතැම් අවස්ථාවල පැන නගිනවා, ඒම කරුණම පැන නගින අවස්ථා මතුවෙනවා.
ඔය මතුවෙන ඉඩ තියෙනවා මොකද නිබ්බිදා වුණේ නැත්නම්. කවුද මේ ප්‍රශ්නේ අහන්නේ?
මෙතන මෙහෙන් ආන්නේ.
හරි.
එතකොට මේ ඒකේ කාරණේ මේ මම හිතන්නේ සමහර වෙලාවට ප්‍රායෝගිකව කරන ක්‍රමයේ වැරදි නිසා එහෙම
වෙනවා කියන එක. අර අනිච්ච දුක්ඛ අනුපස්සනා කරලා නිච්ච සුඛාත්ත පජහති කරන්න ඕන. එකින් එක. ඊට පස්සේ නිබ්බිදා තියෙන தത്വෙටපත් වුණා නම් නිබ්බිදා වීම විතරක් නෙමෙයි විරාගා නිරෝධා පටිනිස්සග්ගා කියන හතරම පූර්ණ වුණා නම් සබ්බූපදී පටිනිස්සග්ග වුණා නම් ආයි මතුවෙන්න බෑ ඒදී. එහෙම නැත්නම් තව දුරටත් ටික ටික කරගෙන යනකොට ඕකේ අඩුපාඩු Tamanටම තේරේ. දැන් භාවනා වැඩසටහනකට මහත්ය ආවද?
ඔව් එහෙම ආවස්.
එකකට.
එකකට ඇවිල්ලා තියෙනවා සර්.
ඔව් තව එකකට එන්න ඉතිපති ඕක තේරේ.
හොඳයි.
හරි.
ඔබ වහන්සේ දීර්ඝායස.
භාග්‍යවතුන් වහන්සේ පොඩි ප්‍රශ්න තුනක් තියෙනවා. මේ දැන් සංගවේද සූත්‍රයේ සම්බන්ධව ඔබ වහන්සේ දේශනා කරලා තියෙනකොට මේ දහම භාගතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය යම්කිසි විදියකින්
විකෘති කිරීම වෙනස් කිරීම විකෘති කිරීම
සංගවේදයට අයිති වෙනවා කියලා.
ඒක තමයි වෙන මොකක්වත් නෙමෙයි අයිති.
එතකොට භාගතුන් වහන්සේ මම පොඩි කාලයක ඉස්සර කාලේ මේ පොතක් මුද්‍රණය කරා දහම් කරුණු. ඒකේ අර භාගතුන් වහන්සේ සුබ කියන මානවකයාට දේශනා කරපු කම්ම සූත්‍රයක් මේව කරගෙන කම්මස්සකා මානව සත්තා කම්මදායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ කම්මං සත්‍යේ විබදී අද්දන් හීනප්ප තිතතියාති කියලා මේ පොත් පිංච මුද්‍රණය කරලා ඒකේ අග්නිසට දැන් සම්මුති බුද්ධ ශාසනයේ තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයත් දාලා තිනවා. මං මගේ චේතනාව උනේ මේ ලෙඩ වෙන වයසට යන අහිංසක කට්ටියට මේ ධර්මානුධර්ම ප්‍රතිපදා මාර්ගයේ යොමු කිරීම චේතනා කරන තමයි ලිව වෙන.
චේතනාව ලෝකයේ හැදීමද ලෝකයෙන් ඈතර වීමද?
ලෝකයෙන් ඈතර වීම අපි සොයනවා සර්.
හැබැයි කරලා තියෙන්නේ ලෝකයේ හැදීම. ඒක නිසා දැන් ওই මහත්මයම කිව්වනේ මේ ලෙඩ රෝග වලට හැදිච්ච ඇයට ඒවා ලෝකයේ හැදීම. ඉතින් ඒක නිසා දෙකම තියෙනවනම් හරි. ලෝකයේ හැදීමත් ලෝකයෙන් ඈතර වීමත් උභය අර්ථ සාධනෙම තියෙනවනම් හරි. දැන් ඇත්ත වශයෙන්ම දැන් මෙහෙම බුදුහාමුදුරන්ගේ මාගදී වචනයක් තේරුණාද? අපි සිංහලෙන් කියනකොට විග්‍රහ කරනකොට අර අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විකෘති වුණොත් වෙනස් වුණොත් ධර්මය ධම්මෝ අධම්මෝ තියෙනවා. ආචින්න දේශනා අනාචින්න වෙනවා. බුද්ධ වාචිතේ ලපිතේ අලපිතේ අභාෂිතේ වෙනවා. ඒ නිසා විනය අවිනය වෙනවා. මොකද වෙන්නේ? සංඝ ભેදය සිද්ධ වෙනවා. දැන් නොදැන ඒ මහත්තයා මොනක් හරි පොතක් ලියලා යම් කිසි දෙයක් සිද්ධ වුණා නම් කාබාරිතව කෙනෙක් හරි අමාරු වැටුණා නම් දැන් කරන්න තියෙන වැඩේ අර මේ ප්‍රාතිමොක්ඛ සංවරයෙන් යුතුව තමන් මෙතෙක් කල් එහෙම වරදක් කරලා තියෙනවා නම් නොදැන ඒ නොදැන කළ වරදට කමා කරගෙන මින්මතුවට එවැනි වරදක් කරන්නේ නැහැ කියලා සමන්තම සපත වෙලා ප්‍රාතිමොක්ඛ සංවරයෙන් කටයුතු කරලා ඒ අනුව තමන් ඒ වරදක් වුණ කෙනෙක් ඉන්නවා නම් ඒ ඇයටත් මේ කරුණු පහදා දීමෙන් ඒක ඒකෙන් ඒ සංඝ ભેදයෙන් ජීවත් වෙලා ඉන්න කාලේ පුළුවන්. හැබැයි මැරුණට පස්සේ දැන් මැරුණා කරලා තියෙන වැරදි දැන් අපිට ගොඩ ගන්න බෑ. බොහෝ ගිහි පැවිදි දෙපිරිසම මේ රටේ පොත් ලියලා දේශනා කරලා ওই ධම්මයේ ආධර්මයේ කරලා තියෙනවා. ওই අනිච්ච දුක්ඛ අනාත්ත අනන්ත අප්‍රමාණ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තියෙනවා. මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියන එක මැද පිළිවෙත මිඩල් පාත් මධ්‍යම ප්‍රතිපදාව කියලා තියෙනවා.
එහෙමයි සර්.
ඒ සියලු දෙනා කරලා තියෙන මොකද්ද? සංඝ
ભેදයක්.
ભેදයක් කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අර දැනට ජීවත් වෙලා ඉන්න ඇයිට පුළුවන් වෙනවා තමන් අර වරදක් කරලා තිනවා මේක තේරුම් අරගෙන මේ වරදෙන් මිදී නිදහස් වෙන බුදුය ක්‍රමයේ බුදුහාමුදුරු කියලා තිනවා මේ සංගවේද සූත්‍රය අන්තිම පේළි දෙකේ තියෙනවා මේකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා
එහෙමයි සර්
ඒක තේරුම් අරගෙන කළාම හරි
තේරුම් සරසන
ස්වාමීන් වහන්සේ අවසරයි ඔබ වහන්සේ පවසන පැහැදිලි කර දෙන ආකාරයට අපේ රටේ සිටිනව අනික ස්වාමීන් වහන්සේලා පැහැදිලි කර දෙීමට උන්වහන්සේලාගේ තියෙන නොදැනීමද එසේ නැවතිනම් දැක්මක් ලබා ගන්න නැතිකමද පහදා දෙන්න සිල්ලද
උගත් කමෙන් උගෙන් ගත්ත දේවල් වලින් මොලේ බ්‍රේන් වොච් කරගෙන උගෙන් ගත්ත දේ විතරයි හරි කියලා හිතන්නේ ඒ කියන්නේ දිට්ටි ගතන් දිට්ටි ගානන් දිට්ටි ගාන්තාර දිට්ටි විසුකම් දිට්ටි විපන්දිත දිට්ටිය පිරිසිදු කරගන්න නම් මේක උපේක්ඛා සිතක් ඇති කරගන්න ඕන කායිචිත උපේක්ඛා සිතින් බලන්න ඕන දැන් මේක දැන් අපි හිතමුකෝ දැන් ඉන්ටර්නෙට් එකෙන් අහනවා ඔය දිට්ටි ගත වෙච්ච පුද්ගලයා මේකට තරහක් එනවද කේන්තියක් එනවද කාගේ හිතද කිලුටු වෙන්නේ කවුද ඒ හිත පිරිසිදු කර නොගෙන කිලුටු කරගෙන අපාය යන්නේ ඉතින් ඒක නිසා මේකම තමයි වෙලා තියෙන්නේ. දැන් යම් කිසි කෙනෙක් හරියටම දැන් මේ පොතෙන් බලලා ඉගෙනගෙන ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන හරියට මේක කියනවා. මේක කියලා කියනවා හරියට මම මේක හරියටම දන්නවා. දීපෙන්ටි. දැන් මේ ළඟදී අර ත්‍රිපිටක පොත් ටික ලිව්වනේ මේ ත්‍රිපිටක පොත් ටික නම් ලිව්වේ 1954 ත්‍රිපිටක සිංහලෙන් ලිව්වේ. ඊට පස්සේ අර නැදිමාලේ ඉන්න හාමුදුරුව කවුද? කිරම විමලජෝති හාමුදුරුව මේ ළඟදී ටීවී එකේ දැන් ඉන්ටර්නෙට් එකේ දාලා තියෙනවා මේ එයාගේ පොඩි දේශනාවක්. එයා පිළිගත්ත අනිච්ච දුක්ඛ අනාත්ම සම්පූර්ණ වැරදි. අපි මෙතෙක් කල් අනිත්‍යයි දුකයි අනාත්මයි කියපු එක සම්පූර්ණයෙන්ම වැරදි. අනිච්ච දුක්ඛ අනාත්ම තම අනත්ත අනිච්ච දුක්ඛ අනාත්මයි නිවැරදි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ත්‍රිපිටකයේ තියලා තියෙනවා භාවිතා කළා. ඒක සම්පූර්ණ වැරදි කියලා යහමඳුරෝ පිළි අරගෙන එකක් කියනවා මම හොඳටම දන්නවා මම 100%ම දන්නවා බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුනා කියලා. දන්නවා. දැකලා නැහැ. මොකද කියන්නේ? මම දන්නවා. හොඳට මේක අපි ගාව තියෙනවා මේ ඉන්ටර්නෙට් එකෙන් ගත්ත එක තියෙන්නේ මම හොඳටම දන්නවා බුදුහාමුදුරුවෝ ගිහිල්ලා බලලා තියෙනවා දන්නවා. ඒක හරි හැබැයි දැක්මක් නැහැ. දැක්ම බිඳුවයි. ඒ නිසා අර දැනුමෙන් කියන දේ අන්න ඒක තමයි දැනුම. ඒක ඥානතෝ. ඒක පස්සතෝ නෙමෙයි. ඉතින් ඒක නිසා මේ ත්‍රිපිටකයේ තියෙන මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 ඡේදයේ හරියට කිව්වා නම් මේ චත්තාරි මහණිතානානි පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මේ ධර්මය දැන් එයා හඳුරම කියනවා ත්‍රිපිටකයේ ලංකාවේ ලිව්ව හරි. ඉන්දියාවේ කොහෙවත් ලියලා නැහැ. කවුරුත් ලියලා නැහැ. ඉන්දියාවේ ත්‍රිපිටකය ලියලා තියෙන මොනවාද? සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය, ලංකාවතාර සූත්‍රය, අර මංජුශ්‍රී බෝසතාණන් ලිව්ව පාරමිතා සූත්‍ර 21, ප්‍රඥා පාරමිතා සූත්‍රය, ඒවා ලියලා තියෙන ඉන්දියාවේ සංස්කෘත භාෂාවේ. හැබැයි හෙළබිමේ ලියලා තියෙන්නේ මාගදී බුද්ධ භාෂිතයේ සිංහල අකුරෙන් සිංහල හාමුදුරුවරු. ඉන්දියාවේ ඒවා නැහැ. ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුදුදහම මේ රටේ උපදුන දෙයක්. බුද්ධ ආගම ඉන්දියාවෙන් ආවා. බුද්ධ ආගම ඉන්දියාවෙන් ආවම හොඳටම දන්නවා කිව්වනම් හරියට හරි. ඉතින් ඒක නිසා මේ වගේ දේවල් දැන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා කියනවා. මේවෙන් ලොකු ආර්ය උපවාදයක් මිනිස්සු නොමග යැවීමක් කරනවා. තව මිනිස්සු අර මාර්ගයට එන්න ඉන්න මිනිස්සු කී දහහක් නම් ඔය වැරදි ප්‍රකාශ නිසා වැරදි පැත්තට යනවද කියන එක කල්පනා කරන්න ඕන. අතරමං වෙන බව, මම්මුලා වෙන බව, නොමග යන බව තේරුම් ගන්න ඕනේ. උගත් පියත් පෝසත් හාමුදුරුවෝ පෝසත් කිව්ව හැකි.
අවසරයි රහතුන් වහන්සේ, මට පැහැදිලි කිරීමක් කරගන්න තියෙනවා. මේ රූපං පජානාති, රූප සමුදයං පජානාති, රූප නිරෝධම් පජානාති රූප නිරෝධ ගාමිනී පටිපදා පජානාති කියලා තියෙනවා. ඒකේ ගාමිනී පටිපදා කියන එක මට පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්න තියෙනවා. පස්සතෝ කියන්නේ
පසක් කවුද මේ ප්‍රශ්න අහන්නේ?
මේ මේ පැත්තේ. මේ පැත්තේ ස්වාමීන් වහන්සේ.
ආ හරි හරි.
පස්සතෝ කියලා කියන්නේ පසක් කොට දැන ගැනීම කියන්නේ ස්වාමීන් වහන්සේ.
පසක් කොට
දැක ගැනීම.
ప్రత్యක්ෂ කොට දැක ගන්න එක.
ඒ
ස්වාමීන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කොට දැක ගන්න පුළුවන් අනුන් හරහාද තමන් තුලින්?
තමන් හරහා.
තමන් තුලින්. ඒ නිසා දැන් අපි දැනුමක් ලබා ගත්තේ එක ඥානතු. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. ඒ නිසා දැනුමෙන් ධර්මයක් දකින්න පුළුවන්ද? බෑ. ධර්ම දකින්න නම් මොකද අපි පසක් කොට දකින්න ඕන? පටිච්ච සමුප්පාද යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති කියන්නේ පසක් කොට ප්‍රත්‍යක්ෂ කොට තමා තමා තුලින් දැකීම. දැන් තමා තුලින් දකින්න අවශ්‍ය කරුණු හතරක් තියෙනවා. මේක අභිඤ්ඤයං අභිඤ්ඤාතං පරිඤ්ඤයං පරිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහින. ඒ අනුව සච්චිගතබ්බංච සච්චින්ක මේ හැම තැනකම තියෙන දුවතාවය මොකද්ද? පහතබ්බංච පහිනං භාවේතබ්බංච භාවිතං. ওই දෙකම තියෙනවා නම් අස්සපස්ස ආනපාන කරණීය අකරණීය සේවිතබ්බ අන්න එතකොට දකින්න පුළුවන්. මොකද්ද දකින්න ඕනේ? හේතුඵල ධහමට බහාගලපා බලා ණය විනයට සසඳාබ. ඒ අනුවයි පසක් කොට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා පසක් කොට දකින්න බැරි නම් එතන දැනුමක් විතරයි තියෙන්නේ. දැක්මක් නැහැ.
එතකොට ස්වාමීන් වහන්සේ ගාමිනී පටිපදා
ඈ
ගාමිනී පටිපදා කියන්නේ
ගාමිනී පටිපදාව කියන්නේ මේක ගාමිනී කියන්නේ මොකද්ද? ගමන මේ මග ගච්ඡාමි කියන එකමයි ගාමිනී. ගච්ඡාමි චරණං බුද්ධං. ගච්ඡාමි චරණං ගාමිනී කියන්නේ ගමන. මාර්ගචර්යාව මග අනුගමනය කිරීම. එතන දැන් ওই මාර්ගදී භාෂාවේ ගාමිනී කියන්නේ මොකද්ද? මේ මග නිවැරදිව අනුගමනය කිරීම ගාමිනී ප්‍රතිපදා.
ඊට ස්වාමීන් වහන්සේ පස්සතෝ කියන්නේ දස්ස කුල පුත්තස්ස බවට පත් වෙච්ච කෙනා.
නෑ. සද්දස්ස කුල පුත්තස්ස බවට පත් වෙන්නේ හේතුඵල ධහමට බහාගලපා බලා ණය විනයට සසඳා බලා කටයුතු කරන්න තමන් කරන කතාව කියන ක්‍රියාව කරන ක්‍රියාව හිතන සිටුවිල්ල හේතුඵල ධහමට බහාගලපා බලා ණය විනයට සසඳා බලා කටයුතු කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. සද්දස්ස කුල පුත්තස්ස ඌ ගමන් සද්දා ඉන්ද්‍රිය මතු වෙනවා. සද්දා ඉන්ද්‍රිය මතු වූ ගමන් සද්දා බල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. සද්දා ඉන්ද්‍රිය මතු වූ ගමන් විරිය ඉන්ද්‍රිය විරිය බල සති ඉන්ද්‍රිය සති බල සමාධි ඉන්ද්‍රිය සමාධි බල පඤ්ඤා ඉන්ද්‍රිය පඤ්ඤා බල බල පහකුත් ඉන්ද්‍රිය පහකුත් මතු වෙනවා. ඒක මාර්ගයේ දිගටම අනුගමනය කරනකොට සතර අධිපට්ඨානය පූර්ණ වෙලා සත්පුජ්ජංග වැඩිලා ගාමිනී ප්‍රතිපදාවේ අරසංගික මාර්ගය පූර්ණ වෙලා චතුසත්‍ය අවබෝධ වෙනා පූර්ණ වෙනවා. ඒකයි ගාමිනී මාර්ග ප්‍රතිපදාව.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, 11 ගින්න අනුගමකටයි පැහැදිලි කර දෙන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
11 ගින්න රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, දාහ ගින්න, ඒ වගේම කතර ගින්න, ශෝක ගින්න, දාහ ගින්න මේ තමන්ගේ අර ඇතුළාන්තයේ දැවිල්ල, තැවිල්ල, ගිනි ගැවිල්ල, පීඩණය, ওই රාගය, ద్వේෂය, මෝහය, පීඩණය, කම්පණය, චලනය, බය, විස්සෝපය සියලු දේ 11. 11 මොනවාද? රාගය, ద్వේෂය, මෝහය කියන මුල් තුනම මුල් වෙලා ඇතිවෙච්ච කම්පණය, චලනය, බය, පීඩනය, වේදනාව, දැවිල්ල, තැවිල්ල, බීතිය, බීෂණය මේ සියලු දේ ඇති වෙන්නේ 11ම 11 ගින්න.
එතකොට මේ සියලු දේට මුල් වෙන්නේ රාග, ద్వේෂ,
මෝහ. රාගය, ద్వේෂය, මෝහය. තුනම එකවර මුල් වෙනවා.
වහන්සේට දීගාය වේවා.
බුද්ධ දේශනාවේ තියෙනවා කම්පති චලති වේදති බයති විස්සෝපති මෙහෙම ඔක්කොම රාගයේ ද්වේෂයේ මෝහයේ උපදින නිසා ඒ තමයි 11 ගින්න. හරි ප්‍රශ්න අහන්න. තව විනාඩි 15යි තියෙන්නේ. බුදු පූජාව ලැහැත්ති කරන්න 11යි 10යි.
ස්වාමීන් වහන්සේ මට ත්‍රි හේතුක පටිසන්ධියකින් පටිසන්ධියක් කියන එක ගැන පොඩි පහදල් දීමක් කරන්න පුළුවන්ද?
ඔව්. ත්‍රි හේතුක ක කියන වචනේ තේරුම් ගන්න ඕනේ. ත්‍රි හේතුක පටිසන් ත්‍රි හේතු නෙමේ හේතු තුන රාගය ద్వේෂය මෝහය ත්‍රි හේතුක ක කියන්නේ කපා දෙමින් මාගදී භාෂාවේ ත්‍රි හේතුක හේතු තුන මොකද්ද? රාග දේශ මෝහ. දැන් මෙතෙන්දි රාග දේශ මෝහ රාග දේශ මෝහ හැටියට දැනගන්න ඕන. අලෝභ ආදේශ අමෝහ රාගය ద్వේෂය මෝහය අත්තරින හිතේ උපදින රාගය ద్వේෂය මෝහය උපදින වෙලාවේ මාත්‍රීම අලෝභ ආදේශ අමෝහ. ඒ වගේම රාගය ద్వේෂය මෝහය කපා දැම්මොත් මුල කපා දැම්මොත් අර රාගක්ඛයෝ ద్వේෂක්ඛයෝ මෝහක්ඛයෝ. දැන් මේ තුන නිවැරදිව තාම පූර්ණ වශයෙන් දැනගත්තේ නැහැ. ලෝභ දේශ මෝහ ලෝභ දේශ මෝහ හැටියට නිවැරදිව දැක්කොත් දැනගත්තොත් තේරුම් ගත්තොත් දැනීම නෙමේ වචන තුන පඩම් කර ගැනීම නෙමේ දැක ගන්න ඕන. ලෝභ දේශ මෝහ කාගාවද උපදින්නේ කොහොමද උපදින්නේ කොයි වෙලාවේද උපදින්නේ ඒකෙන් උපදිනාම Tamanට මොකද වෙන්නේ ඒ සියලු දේ දැකීම ලෝභ දේශ මෝහ. ඊට පස්සේ අලෝභ ආදේශ අමෝහ කියන තුන අත්හැරීම. අලෝභ කියන්නේ අත්හැරීම, ආදේශ කියන්නේ ද්වේෂය අත්හැරීම, අමෝහ කියන්නේ මෝහය අත්හරින. උපදින උපදින ලෝභය දේශේ මෝහය අත්තරගෙන අත්තරගෙන යනවා. ඒ අත්තරීම නිසා තමන්ට ලැබෙන සැනසීම සහනය සුවය තමන්ට තේරුම් ගන්න ඕන දැනගන්න ඕන. ඒ වගේම මේ ලෝභය දේශේ මෝහය අත්තරගෙන අත්තරගෙන ගියාට හරියන්නේ දිගටම උපදිනවා. උපදින මුලක් තියෙනවා. මුල් බෑගෙන තියෙනවා. කොහෙද මුල් බෑගෙන තියෙන්නේ? තමන්ගේ චිත්තසංතාන. ඒ නිසා මේ උපදින්නේ තමන්ගේ චිත්තසංතානේ මේ මනෝමය කාය තුළ. මේ ලෝභය නිච්චසේ සුඛසේ අත්තසේ මුල් බෑගෙන අස්මිමානෙ. ද්වේෂය මුල් බෑගෙන නිච්චසේ සුඛසේ අත්තසේ. මානය මෝහය මුල් බෑගෙන. මේ මුල් තුන කපා දමන්න පුළුවන් කපා දෙමිය යුතුයි කපා දාන්න ක්‍රමයක් තියෙනවා. ධම්මෝ සම්දිට්ඨිකෝ සම්මදක්ඛාතා සම්මාදිට්ඨි තුන තේරුම් ගත්තට පස්සේ අන්න රාගක්ඛයෝ ද්වේෂක්ඛයෝ මෝහක්ඛයෝ මුල් තුන කපන්න ක්‍රමය අනුගමනය කරන්න පුළුවන්. අර නිරෝධගාමිනී පටිපදාව අනුගමනය කිරීම ආනපාන සති සමාධියේ දිගටම වඩාගෙන යෑම යුගනද්දව ප්‍රායෝගිකවත් නිවැරදිවත් මේ නිරෝධගාමිනී පටිපදාව ඒ අනුව කොයි වෙලාවෙ හෝ කොයි මොහොතේ හෝ මේක කැපෙනවා. මේක වරු භාවනානුයෝගී සූත්‍රයේ බුදුහාමුදුරුවෝ උපමා උදාහරණ සහිතව මුල් තුන කපන හැටි කැපෙන හැටි කැපිලා නිදහස් වෙන හැටි තියෙනවා. ඉතින් ඒක නිසා දැන් බෞද්ධයෙක් හැටියට මේ නිවන් මඟ අනුගමනය කරන්නෙක් හැටියට ලෝභ දේශ මෝහ තමයි පෘථග්ජන පුද්ගලයෙක් ගාව තියෙන ක්‍රියාත්මක වෙන්නේ මේ පැවැත්ම පවත්වාගෙන යන්න හේතු වෙන්නේ. අලෝභ ආදේශ ආමෝහ තමයි తాවකාලික පිරිසිදු වීමක් ලෞකිකත්වයේ තුල යම් සහනයක් සුවයක් ලැබෙනවා. අර සුගති ලෝකයක කාම ලෝකවල දිව්‍ය ලෝකවල යන්න පුළුවන් වෙන්නේ අලෝභ ආදේශ ආමෝහ නිසා. ඒක නිවන නෙමෙයි. ඒ වගේම නිවන නම් මේ රාග මුල ద్వේෂ මුල මෝහ මුල නැවත කවදාකවත් අලුතෙන් නූපදින විදියට අනුපාද නිරෝධයෙන් නිස්සාරණ. නිස්සාරණ කියන්නේ නැවත කිසි දවසක චර බව නැති වෙන ආකාරයට ඒ මුල් තුන කපා දාන්න ඕන. මේ තුනම තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා ත්‍රි හේතුක පටිසන්ධියක් ලබනවා. කපා දැමීමට උපකාර වන කෙලෙස් තුන අර රාගක්කේ ద్వේසක්කේ මෝහක්කේ කම්මක්කේ ආසවක්කේ කරන්න උපකාර වන මාර්ගයේ පිළිවෙත ප්‍රතිපදාව ඒ පුද්ගලයා විසින් තමා විසින් තමා තුළින් තේරුම් ගන්නවා. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. ඒක වෙන කවුරුවත් කිව්වට හරියන්නේ නැහැ. තමන්ගේ හිතේ රාගයේ ద్వේසයේ මෝහයේ උපදින අවස්ථාව තමන් තේරුම් ගන්න ඕන. රාගයේ ద్వේසයේ මෝහය අත්හැරිය යුතුයි අත්හැරිය හැකි අත්හරින්න පුළුවන් ක්‍රමය තේරුම් ගන්න ඕන. ඒ රාගයේ ద్వේසයේ මෝහයේ නිච්ච වෙලා සුඛ වෙලා අත් වෙලා තමන් තුල තියෙන එක නිබ්බිදා කළ යුතුයි. නිබ්බිදා විරාගා නිරෝධා පටි නිසග්ග කිරීමෙන් කපා දමන බව පටි සංසග්ග වෙච්ච දේ පටි නිස්සග්ග කරනවා. උස්සග්ග පරිණාම හිතත්වෙන් ඒ මුල් තුන කපා දැමිය හැකි කපා දැමිය යුතුයි කියන එක තේරුම් ගන්න ඕන එච්චරයි. ඒක තමයි ත්‍රි හේතුක පටිසන්ධි. මේ තමන් තේරුම් ගන්න වචන තුන දැන් ඔතන වචන නමයක් තියෙනවා. ලෝභ දේ සමෝහ, අලෝභ දේ සමෝහ, ලෝභකය, ද්වේෂකය, මෝහකය. මේ සියලු දේ අපි වචන ටික විතරක් නෙමේ සියලු දෙනාට මේක තේරුම් ගත යුතු දහමක්. තමා තුලින් මේ ලෝභ දේ සමෝහ තමා පැවැත්ම, අලෝභ දේ සමෝහ තමා සුගතිය, කාම ලෝක, ලෝභකයේ ද්වේෂකයේ මෝහකයේ තමා මේ බැමි තුන කපා දාලා බැමි තුනෙන් මිදී නිදහස් වීම.
ගෞරවනීය අරහතුන් වහන්සේ
අවසාන ප්‍රශ්නේ නම වහන්ද
කෙනෙක් සං දැකලා ධම්මෝසන්දිට්ඨිකෝ වෙලා සෝවාන් මාර්ගයේ ගමන් කරද්දී මෙයා එක දිගටම ආනපාන කෙරුවේ නැත්තුව සෝවාන් ඵලයට පත් නොවීන් දැද්දී සෝවාන් මාර්ගයේ නැවත අහිමි වෙන්න ඉඩ තියෙනවද?
මාර්ගයේ ඉන්නවා නම් ඵලය අහිමි වෙන්නේ නැහැ. නමුත් මාර්ගයේ නැත්නම් ඵලය අහිමි වෙනවා. දැන් අපිට මේක බුදුහාමුදුරුවෝ උදාහරණයක් ඇද්දී පොඩ්ඩක් ඉන්න මේ බුද්ධ පූජාව ගේන්න එපා පොඩ්ඩක් ඉන්න මේ ප්‍රශ්නේ ඉවර වෙනකම්. තාම 11 වෙලාවට ආ විනාඩි 10කින් 8කින් ගේන්න. කමන්නේ ඔතන ඉන්න. මේ දැන් බුද්ධ දේශනාවේ තියෙන මාර්ගයයි මාර්ගයේ අනුගමනය කිරීම. මාර්ගයේ ඉන්නවා නම් මොහොතක්වත් එකතන නැවතිලා ඉන්න බෑ. මොහොතක වත් රාගයේ හිතට ආවම ආනපන සති සමාධිය වැඩලා එකෙන් අර කල යුතු දේ කරන්න ඕන. ද්වේෂය, මෝහය මොනාවත් ඒකම නම් මාර්ගය. දැන් මේක හරියට උදාහරණයකට උපමාවකට බුදුහාමුදුරු දීලා තියෙන අපි බොහොම සැඩ පහරක් තියෙන ඕග තියෙන සුලි තියෙන ගඟකට බහිනවා. මේ ගඟකට බැස්ස ධර්මට අපි මාර්ගය නෙමෙයි. හැබැයි නොබෑ මාර්ගය කියන්නත් බෑ. මාර්ගය ගඟයකට බැහැලා ගඟේ තියෙන තැනක් කෝටුවක් හොඳ තැනක් අල්ලගෙන ඉන්නවත් මාර්ගය නෙමෙයි. මාර්ගය නම් ගඟේ දශමේ දශමේ අඩිය අඩිය එහා පැත්තේ ඉලක්කය එහා පැත්තේ ඉවුර ඉලක්ක කරගෙන යන්න ඕන. එහෙම ඉලක්ක කරගෙන යනවා නම් එයාගේ අදිෂ්ඨානයේ තියෙන මේ ඉවුරද ඒ ඉවුරද. එතකොට සැඩ පහරක් සුලියක් ආවනම් ජල පහරක් යන්නේ ඒ ඉවුරටද මේ ඉවුරට? ඒ ඉවුරට. එතකොට අර සැඩ පහරත් උපකාර කරගන්නේ ඒ ඉවුරට ඇදිලා යන. එන්නේ පුද්ගලයා මාර්ගයේ ඉන්නවා. එහෙම නැති පුද්ගලයා අර ගඟේ මැද්ද තියෙන ගඟ මැද්ද තියෙන සැඩ පහරට බයේ ගඟ මැද්ද තියෙන කෝටුවක් ගහක් අත්තක් මොකක් හරි අල්ලගෙන ගඟ මැද්ද ඉන්නවනම් නැවතිලා ඒ පුද්ගලයා මාර්ගයේ නැහැ. ඒ පුද්ගලයා ගඟට කොයි වෙලාවෙ හරි ගහගෙන පහළට යනවා. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයා මාර්ගයේ නැහැ. ගඟට බැස්සා. කර්ම ධර්මයක් දැනගත්තා ගඟටත් බැස්සා. හොඳට ගඟට ගඟේ පීනන්න උමුණාවට අමුඩයක් හරි දියටද කරි අඳගෙන ගඟටත් බැස්සා. ඒක මාර්ගය නෙමෙයි. මාර්ගය නම් අර ඉලක්කයක් තියාගෙන අපි ඒ යන්න ඕන දේ තේරුම් අරගෙන කරන්න ඕන දේ කරණීය ධර්ම තේරුම් අරගෙන ඒ මාර්ගයේ යා යුතුයි යන්න ඕන. ඒකයි නිවැරදි මාර්ගය.
අරහත්නාථතර ධම්මෝහ වේරක් ඇති ධම්මචාරී තමන් තුළට සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ
සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයාට නෑ මාර්ගයේ ඉන්න පුද්ගලයාටත් තියෙනවා ධම්මෝහ වේරක් ඇති ධම්ම. හැබැයි පූර්ණ වශයෙන්ම ධම්මෝහ වේරක් ඇති ධම්මචාරී කියන ධර්මතාවයෙන් තමන්ව ආරක්ෂා කරන තත්වය සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයාටයි පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් සෝතාපට්ටි ඵලයට යම් කිසි කෙනෙක් පත් වුණා නම් ඒ පුද්ගලයාට යම් කිසි බාධකයක් තමන්ගේ හිතටම විඥාණයෙම තාම තියෙනවා. ඒ විඥාණයට වහල් වෙලා ඒ පුද්ගලයාව නොමග යවන්න කටයුතු කරන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයාට ඒ පුද්ගලයාව ඒ පාපයෙන් ඒ වර්ණයෙන් ඒ අපායාමයෙන් බලක්කන්නේ ඒ පුද්ගලයාගේ ශක්තියක් බලයක් නිසා නෙමෙයි ධර්මතාවයේ බලයක් තියෙන. ඒ නිසා මේ සෝතාපට්ටි ඵලයට පත් වූ ආර්යයන් ආර්ය ශ්‍රාවකයාට තමන් මේ මිනිස්සේ කැටියට තමන්ගේ දැනුම ඥානයේ තියෙන ශක්තියට බලයට වඩා බලයක් ධර්මතාවයෙන් අර සෝතාපට්ටි ඵලයට පත් වීමේ ප්‍රතිඵලයක් කැටියට ධර්ම ඥානයක් බුද්ධ ඥානයක් ඒ පුද්ගලයා තුළ ඇති වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා දැන් අපි හිතමුකෝ මොනවා හරි අනතුරකට ලක් වෙනවනම් ඒ පුද්ගලයා ධර්මතාවයෙන් ඒක වළක්වනවා. එතනින් කොහොම හරි යෑම වළක්වනවා. ඒ වගේම වැරදි වැඩ කරන්න යනවනම් ඒ පුද්ගලයා මොකක් හරි කරලා ප්‍රමාද කරලා ධර්මතාවයෙන් න්‍යාම ධර්ම වලට අදාළව ඒ පුද්ගලයා වැළකිනවා. ඒ නිසා ඒ පුද්ගලයා නම් හිතේ තියෙන්නේ මේ වැඩේට කොහොම හරි යන්න ඕන කියලා. අපිට මොක කාර්යයකට නැග්ගා කියලා කොහේ හරි යන්නේ. ඒ කාර් එක කොහෙදී හරි ඇක්සිඩන්ට් එකක් වෙනවා. නමුත් ඒ පුද්ගලයාම කොහොම හරි අර කාර් එකට යෑම වලක් වුණා මොන හේතුව හරි දාලා ධර්මතාවය. එතකොට ඒ පුද්ගලයාගේ දෙයක් නෙමෙයි ඒක ධර්මතාවයෙන් ඒ පුද්ගලයාම අර කාර් එකට යෑම වලක් වුණා. දැන් ඔය ගුවන් යානාවලට එහෙම යන අය අර ගුවන් යානේ අනතුරට වුණා නමුත් අර පුද්ගලයා කොහොම හරි වැළැක්කුවා. ඒ වගේමයි යානේ, ඒ වගේම අර කෝච්චියේ යන්නේ කාර සුනාමියකට ආපු කෝච්චියේ බැස්සුවා කොටසක් ඔය පාන්දුරේ. ඒ වගේ අය ඒ ධම්මෝහවේ රැක්කටි ධම්මචාරි. එහෙම වෙනවා. හොඳයි, එහෙනම් දැන් බුද්ධ පූජාව එහෙනම් තියන්න. අද මේ කවුරුත් සාදුකාරයක් දෙන්න. ඒ රත්නපුර ප්‍රදේශයෙන් පැමිණියේ වික්‍රමනායක මහත්මයා ඇතුළු ඒ පින්වත් පිරිසක් හුඟක් බොහොම රත්නපුරේ ඉඳලා දැන් අවුරුදු ගානක ඉඳන් මේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇතුළේ. ඒ වගේම මම රත්නපුරේ ඉන්න කාලේ ඉඳන්ම මගෙන් බණ අහපු නොයෙකුත් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ඇතුළු ඒ පින්වත් පිරිසක් විසින් තමා අද දවල් දානමේ පින්කම මේ සිව්වනක් පිරිස විශේෂයි පිළිගන්නන්නට පූජා කරන්නට සකස් කළේ. ඒ නිසා ඒ රත්නපුරේ ඒ පින්වත් පිරිස විසින් සකස් කරගත්ත ආ වූ මේ දානමාන වස්තුන්නි අග්‍ර වූ කොටස මේ ආකාරයට බුද්ධ පූජාවක් ලෙසින් පිළියෙල කරලා පුලිගන්නලා පූජා කරන්නට දැන් කටයුතු කරනවා. හරි, එනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. දැන් සියලු දෙනාම බොහොම පිරිසිදු චේතනාවක් ඇතුව යහපත් සිතින් ඒ දානමය පින්කමට බුද්ධ පූජා පින්කමට සහභාගි වුණා. මේ ගාථාවන් කියලා පින් දෙන්නට, පින් පවරන්නට, බුද්ධ පූජාව පූජා කරන්නට කටයුතු කරන්න. මේ ගාථාවන් කියන්නේ නමෝ තස්ස භගවතු අරහත් සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහත් සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහත් සම්මා සම්බුද්දස්ස, ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජාචරණ පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවම් සානම් බුද්ධෝ භගවාති. අදිවාසේ තුනෝ බන්තේ පානි පරිකප්පිතං අනුකම්පං උපාය පටිගං ආතුමුත්තමං. අදිවාසේතු නොබන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගං ආතුමුත්තම. අදිවාසේතු නොබන්තේ සබ්බං සද්දාය පූජිතං අනුකම්පං උපාදාය පටිගං ආතුමුත්තමං. හොඳයි, දැන් පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කියන්නේ. ඉතාවතාචි සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉතාවතාචි සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතා මුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතාචි සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තානු දන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉදම්මේ ඥාතීනං තෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං තෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං තෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාහෝ තු යාව නිපාන පත්ති කායේන වාචා චිත්තේන පමාදේන මයාකත් අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තත කායේන වාචා චිත්තේන පමාදේන මයාකත් අච්ඡයං කමමේ ධම්ම සම්දිත්තික ආකා කායේන වාචා චිත්තේන පමාදේන මයාකත් අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර හොඳයි සියලුම දෙනාට බොහොම අවධානයෙන් කාරණයක් පැහැදිලි කරන්න ඕන මේ ආරණ්‍ය සේනාසනේ බොහොම විශාල වියදමක් කරලා ඒ සියලු ජලය පිරිසිදු කරලා බීමට ගන්න දැන් ෆිල්ටර් වගේක් සකස් කරලා තියෙනවා බීමට පමණයි කියලා ජලය අර දානශාලාවේ හැපැත්තේ ගහලා තියෙනවා ඒ ජලය බොහොම අර බෝතල් වතුරවල තියෙන ජලයටත් වඩා ඊටාම පිරිසිදු කරලා තියෙන යහපත් ෆිල්ටර් ගණනාවක් සකස් කරලා තියෙනවා ඒ ෆිල්ටර් වලින් පිරලා එන ජලය බීමට පමණයි ඉතින් ඒ ජලය මේ සකස් කරලා තියෙන්නේ සියලු දෙනාටම බෝතල් වතුරටත් වඩා හොඳ පිරිසිදු වතුර ඒ ජලයේ බොන්න පුළුවන් එනිසා ඒ බීමට මිසක් වෙන කටයුතු වලට ඒ පිංගම් හොදන්න අරවා මේව කරන්න අත හොදන්න පාවිච්චි කරන්න වෙනම ටැප් තියෙනවා ඒ බොන්න විතරක් ඒ ටැප් වලින් වතුර ගන්න කියලා ඒ නිසා ඒ සඳහා ඒ මේ ජලය පාවිච්චි කරන්න පරිස්සමෙන් පාවිච්චි කරන්න ඒ වගේම මේ තව විශේෂ නිවේදනයක් තියෙනවා මේ බොහෝ අය පොඩි ළමයි එක්කව කරගෙන ඇවිල්ලා තියෙනවා මේ පොඩි ළමයි වෙනම දැන් ඒගොල්ලන්ට මේ දහම ගන්නත් බෑ ඒ ළමයි මේ රණ්ඩු වෙනවා දඟ කරනවා ඔය සාධ්‍ය කර කර අනික් සියලු දෙනාට කරදර කරනවා ඒ නිසා අපි දැන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ මේක දායක සභාව ඉල්ලීමක් පොඩි ළමෙන් මීට පස්සේ පුළුවන් තරම්ම නොගෙනත් ඒ අයව ගෙනාවොත් මේ වෙනම කාමරයකට හරි තියලා මේ ආරක්ෂා කරගන්න අනික් අයගේ ධර්මඥානයට ධර්ම ශ්‍රවණයට ඒ පොඩි ළමෙන් බාධකයක් ඒක නිසා පොඩි ළමයි ගෙනාවොත් ඒ පොඩි ළමින් අර වෙනම කාමරයක් කොහේ හරි තියෙනවා ඒ තැනකට තියලා තියාගන්න පුළුවන් නමුත් Tamanට අනුන්ටත් අනික් අයටත් මේ ධර්මය අහන්න පුළුවන් වෙන විදිහට දරුවන් කෙරෙහි සැලකිලිමත් වෙන්න කියලා කරුණ කියලා ඒ නිසා දැන් අවස්ථාව කාටවත් දානමය පින්කමට සහභාගී වෙන්න පුළුවන් සිවණක් පිළිසෙටම ඒ රත්නපුරෙන් පැමිණි පින්වතුන් දානය සකස් කරලා තියෙනවා බොහොම සංවරත්වයෙන් යුතුව පටිසංකායෝන්සු මනසිකාරයෙන් පින් දීලා දැන් දානමය අවස්ථාවට සහභාගී වෙන්න පුළුවන්.